खुद्दक निकाय ही खुद्दक पाठ नमति ग्रंथे ही नववनी सूत्र वशीन संग्रह वेने करणीय मत्त सूत्र එහෙම නැත්තම් මේ කරණීය මත්ත සූත්‍රය කුද්දක නිකායේම සුත්ත නිපාතේ නමැති ග්‍රන්ථයේහි උරග වර්ගයේහි අටවැනි සූත්‍රය වශයෙන් නැවත සංග්‍රහ වෙනවා. එයින්ම පැහැදිලි වෙනවා දෙතරම් බහුල වශයෙන් මේ බුද්ධ ශාසනයේහි මේ සූත්‍ර දේශනාව භාවිතා වෙනවා කියන්නේ. මේ සූත්‍ර දේශනාව උතුම් වූ භාගතුන් වහන්සේ විසින්ම සවත් නුවර වාසය කරන සමයෙහි ශ්‍රාවකයෝ 500ක් අරමුණු කරගෙන දේශනා කරන ලද්දා. මෙහි නිදාන කතාව මෙන්න මේ ආකාරය. උතුම් වූ භාගතුන් වහන්සේ සවත් නුවර උපකට්ඨා නුවර වාසය කරන සමයෙහි නානා වේරඤ්ඤක භික්ෂූන් හැමින උන්වහන්සේගෙන් කර්මස්ථාන ගන්න. කර්මස්ථානයෙන් හඳුනන්නේ භාවනා කිරීමට අරමුණු. භාවනා කරන විදි. රාග චරිතයන්ට අසුභ සම්මස්ථාන. දේශ චරිතයන්ට සතරක් වූ මෛත්‍රී කර්මස්ථාන. මෝහ චරිතයන්ට මරණ සති ආදී කර්මස්ථාන. විතක්ක චරිතයන්ට ආනාපාන සති. සද්ධා චරිතයන්ට බුද්ධානුස්සති ආදී කර්මස්ථාන. බුද්ධි චරිතයන්ට චතුධාතු වවත්තානාදී කර්මස්ථාන. මෙන්න මේ ආකාරයෙන් උතුම් වූ බුදුරජාන් වහන්සේට දමනය කළ යුතු පුද්ගලයන් පිළිබඳ ප්‍රභේද 84,000ක් වටිනවා කියලා සඳහන් වෙනවා ත්‍රිපිටකේ. උන්වහන්සේ 84,000ක් චරිතයන් අතුරේ ඒ පුද්ගලයාගේ චරිතය හොඳින් නුවණින් විමසලා බලලා සුදුසුම කර්මස්ථානය ලබන. භික්ෂූන් 500කට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආකාරයට කර්මස්ථාන දෙනවා. කර්මස්ථානයක් ඉගෙන ගන්න විදි කීපයක් කියලා තියෙනවා. ආකාර පහක් ග්‍රන්ථවල සඳහන් වෙනවා. උග්ගහ ආකාරයෙන් ඉතා හොඳින් ආචාර්යවරයා හමු වෙන නැත්නම් ශාස්ත්‍රුන් නමේ කර්මස්ථානය ඉගෙන ගන්නවා. ඊට පසුව ඒ කර්මස්ථානය පිළිබඳ තමාට තියෙන සැක නැති වෙනකම් ප්‍රශ්න අහලා निराකරණය කර ගන්නවා. පරිපුච්ඡා. ඉන් පසුව කර්මස්ථානය හොඳින් මනසට ගන්න ඕන. ඊට පස්සෙ ඒ කර්මස්ථානේ අර්පණ දක්වා ගෙනියනවා. ධ්‍යාන පිටුවට ගෙනියනවා. ඊට පස්සෙ ප්‍රඥාවෙන් පත්‍යවික්ෂා කර බලන්න ඕන කියලා මේ විදි පහකට කර්මස්ථාන ඉගෙන ගන්න කියලා කියනවා. මේ භික්ෂුන් 500 බාගතුන් වහන්සේ හමුවෙහි කර්මස්ථාන ඉගෙනගෙන ක්‍රමක්‍රමයෙන් සුදුසු බිමක් සොයමින් චාරිකාවේ යන ගමනේ හිමාලයට නුදුරින් නිල් මැණික් වැනි ගල්තලා තිබෙන සීතල ඝන ඡායා තියෙන රුක්ෂ තියෙන මුතු ඇට වගේ එහෙම නැත්නම් ඉතා පිරිසිදු වැලි තියෙන එක්තරා භූමි ප්‍රදේශයක් හම්බෙනවා. පර්වතයක් ආශ්‍රිතව මේ පර්වත භූ ප්‍රදේශය ආශ්‍රිතව නුදුරින් දහසක් කුලගෙවල් තියෙන ගමක් තියෙනවා. එම නිසා මේ භික්ෂූන් මේ පර්වතය ආශ්‍රිතව ඒ රුක්ෂ මුල්වල එදා රාත්‍රිය ගත කරනවා. ආවාසයක් නැතුව රුක්ෂයන් මුල ඒ රාත්‍රිය ගත කරනවා. ගත කරලා පහවදා නුදුරේ තියෙන ගමට පිණුසි ගවනිනවා. ඉතින් මේ ගමේ හිටපු දහසක් පවුල්වලට මේ භික්ෂුන්ගේ දර්ශනය අතිශයින්ම විශේෂ වූ දෙයක් වුණා. එම නිසා ඒ භික්ෂුන්ට ආරාධනා කළා මේ වස්තුන් වාසයෙන් මෙහි ගත කරන්න. සුදුසු පරිදි වීර වැඩිමිට සුදුසු කුටි 500ක් හදලා දුන්නා. කුටි 500ක් හදලා දීම සියලුම අංගෝපාංග වලින් සපුරල වස්වාසය කරන්න ආරාධනා කළා. මේ භික්ෂුව එදා රැත් ඒ කුටි වල ඉඳලා පහවදා පිඬුසිඟාවට ඊට නුදුරුව තියෙන වෙන ගමක. අන්නේ ඒ ගමෙත් දහසක් පවුල් තියෙනවා. ඉතින් මේ පර්වතයේ ඉතාම සුදුසු ස්ථානයක් වස්වාසය කරා. මොකද ගොදුරුගම් දෙකක් තියෙනවා පිළිපින් සැසිරේ. ඒ හින්දා පිණ්ඩපාතය පිළිබඳ කලාන්තයක් ඇති වෙන්නේ නැහැ. මොකද වීරවර්ණ භික්ෂූන්ට පහසුවෙන් ප්‍රත්‍ය උපදිනවා නම් එය නිර්වාණ අධිගමණයට නැත්නම් නිර්වාණ අවබෝධ කිරීමට ඉතාම සුදුසු වාතාවරණයක්. මේ භික්ෂූන් මේ පර්වත ආශ්‍රිතව මේ වෘක්ෂ මුල් වල වැඩ ඉන්නකොට ඒ වෘක්ෂයන්හි අධිගෘහිත දේවතාවෝ ඒ දේවතාවන්ගේ තේජස නැතු වෙනවා, නිස්තේජස. මොකද මේ භික්ෂූන්ගේ සීල තේජස ඒ තරම්ම වැඩි නිසා. ඒ දේවතාවන්ට සිද්ධ වෙනවා වෘක්ෂයන්ගෙන් බිමට වහින්න. මේ දේවතාවුන්ට දරුවෝ ඉන්නවා කියන සඳහන් වෙනවා. මේ දරුවෝත් අරගෙන වෘක්ෂ දෙවියෝ බිමට බැස්සා. බැහැලා කල්පනා කරාලු කවද්ද මේ භික්ෂූන් නැවත යන්නේ. සාමාන්‍යයෙන් මේකට උදාහරණයක් කියනවා, රජ ඇමතියෝ යම් කිසි ගමකට ගිහාම, ඉතා දුර පලාතකට ගිහාම ඒ පලාතේ ඉන්න මිනිස්සුන්ට සිද්ධ වෙනවලු තමන්ගේ එදිනෙදා රාජකාරී කටයුතු වලින් ඉවත් වෙලා ඒ රජ මහාමතියන්ට ඒගොල්ලගේ කාර්යභාරය කරගන්න ඉඩ දෙන්නේ. අන්න ඒ වගේ දෙයක් සිද්ධ වුණාලු මේ දෙවියන්ට. තමන්ගේ දේවල් කරගන්න බැරුව ගියාලු. මොකද සිල්වත් භික්ෂූන්ගේ තියෙන සීල තේජස නිසා. ඉතින් ඒ දෙවියෝ කල්පනා කරලා බැලුවම කවද්ද මේක ඉවර වෙන්නේ, මේ උපද්‍රව ඉවර වෙන්නේ කියලා. මාස 3ක් ගත වෙයි. එච්චර කාලයක් තමන්ගේ දරුවොත් එක්ක විමාන වලින් බැහැලා ගත කරන්න දෙවියන්ට අපහසුයි. ඒ නිසා දෙවියෝ කල්පනා කරගත්තා ඉතාම දරුණු රූප පෙන්නලා භයානක ශබ්ද මවලා අතිශයින් දැරීමට නොහැකි වූ මත්මේ දුර්ගන්ධයන් නිකුත් කරලා මේ භික්ෂූන්ව මේ වාසස්ථානය පිළිබඳ කලකිරුණා. ඉතින් ඒක ක්‍රියාත්මක කරා. ඊට පස්සේ සංඝ ස්ථවිරයන් වහන්සේ ළඟට භික්ෂූන් පැමිණියාම, ඒ 500ක් දෙනාගේ නායක වහන්සේ ළඟට පැමිණියාම ඒ සංඝ ස්ථවිරයන් වහන්සේ භික්ෂූන්ගෙන් ප්‍රශ්න කරනවා, ඇවැත්නි නුඹලා මේ පර්වතය ළඟට එනකොට බොහොම ප්‍රකෘති තත්වයෙන් ප්‍රසන්න වූ ඉඳුරන් සහිතව බොහොම නිරෝගීව හිටියා. නමුත් දැන් බොහොම සුදු මැලි වෙලා මලානික වෙලා බොහොම අඩපණ වූ තත්වයක් තමයි දකින්න ලැබෙන්නේ. මොකද්ද මේකට හේතුව කියලා අහුවාම ඒ භික්ෂූන් කියනවා, ස්වාමීනි අපිට භයානක රූප පේනවා රාත්‍රියේ. භයානක ශබ්ද ඇහෙනවා. හිත එකඟ කරගන්න අමාරුයි. සිහිය පිටවන්න අමාරුයි. ඉන්පසුව දැරීමට නොහැකි දුර්ගන්ධයන් එනවා. ඒ දුර්ගන්ධයන් හිස් මොළය තුලට, මේ මොළය තුලට පවා කාවදිනවා. බලවත් හිස රුධාවක් හැදෙනවා. ඒ නිසා අපිට භාවනාවේදී අමාරුයි. මේ සිද්ධිය සාකච්ඡාවට යන්නට පස්සේ මේ සංඝ ස්ථවිරයන් වහන්සේ නිර්ණය කරනවා නැවත බෞද්ධ වහන්සේ ළඟට යන්න. බෞද්ධ වහන්සේ ළඟට යන්න තීරණය කළ ක්‍රමක්‍රමයෙන් නැවත සරත්නුවර ගමන් කළා. සරත්නුවරට ළඟා වෙලා බෞද්ධ වහන්සේ ළඟට ගිහින් ගෞරවයෙන් වැඳලා එකක් පසෙක වාඩි වෙලා මෙන්න මේ කාරණේ කියන්න හදනවා. ඉතින් බෞද්ධයන් සහනවා, භික්ෂූනි මම වස් කාලේ අතරතුර චාරිකා කරන්න තහනම් කරලා තියෙනවා. නුඹලා ඇයි නැවත පැමිණි? ඉතින් භික්ෂූන් මේ සියලු විස්තරය බෞද්ධ වහන්සේට දන්වනවා. දැන්වාම භාගතුන් වහන්සේ සියලු දඹදිව තමන්ගේ ඥානය නාවර්ජනය කරලා බලලා ඒ වික්ෂුන්ට කියනවා, වික්ෂුණි තොපගේ අරහත්ය පිණිස මේ දඹදිව අන්‍ය වූ එකම ස්ථානයක්වත් මම දකින්නේ නැහැ. නුඹලා අරහත්යටපත් වෙන්නේ ඒ ස්ථානයේදීම තමයි. නමුත් දෙවියන්ගේ බය නැතිකරන්න මෙන්න මේ සූත්‍ර දේශනාව ඉගෙන ගන්න කියලා මේ කරණීය මත්ත සූත්‍රය දේශනා කරා. දේශනා කරලා උන්වහන්සේලාට ආරක්ෂක පිරිත වශයෙන්ද කමතහන වශයෙන්ද යන ප්‍රයෝජන දෙකම සලකලා මේක මේ සූත්‍රය භාවිතා කරන්න කියලා අවශ්‍ය පරිදි උපදෙස් දීලා යවනවා. මේ භික්ෂූන් නැවත ඒ පර්වතාශ්‍රිත ස්ථානෙටම යනවා. ඉහින් මෙන්න මේ සූත්‍ර දේශනාව පිරිතක් වශයෙන් භාවිතා කරාම දෙවියන්ට අවබෝධ වෙනවා මේ භික්ෂූන් තමන්ට නරකක් කරන්නා වූ පිරිසක් නොවනවලු. ඉන්පසුව මේ දෙවියෝ තුල මෙත්සහගත සිතුවිලි ඇති වෙලා මේ දෙවියෝම ඇවිල්ලා මනුස්ස වෙස්යෙන් ඇවිල්ලා ආවාස ගෙවල් එහෙම නැත්නම් ඒ සුදුසු පරිදි ඒ අමදින තැන නමදල හන් වඩා තියෙන උපස්ථාන කරන්න පටන් ගන්නවා සංඝයා. මේ භික්ෂූන් 500 නමක් ඒ මාස තුන මුළුල්ලේම මේ කරණීය මත සූත්‍රයම භාවිතා කරලා පිරිතක් වශයෙන් සහ කමඨහන වශයෙන් හිත වඩලා භාවනා කරලා උතුම් වූ අරහතේට පත් වෙනවා. මේ තමයි මේ කරණීය මත සූත්‍රයේහි නිදාන කතා. මොකද මේ බුදුජන් වහන්සේ මේ භික්ෂූන්ට අවවාද කරනවා සංවේගයට පත්විය යුතු මහා වස්තු අට ගැන හිතන භාවනා. මොනවද මේ අට්ඨමහා සංවේග වස්තු? ජාති, ඉපදීම ගැන මතක් කරන්න. නැවත ඉපදෙන්න වෙනවා. නැවත මේ සියල්ලම මූල සිට සිද්ධ වෙනවා. ඉතින් ඉපදීම ස්වභාවයෙන්ම දුකක්. නොදන්නා තැනක ඉපදීම තවත් දුකක්. නොදන්නා ආකාරයකට ඉපදීම, නොදන්නා පිරිසක් නැති ඉපදීම, යනාදී වශයෙන් ඉපදීම නොඑක ආකාරයෙන් දුකක්. ඉතින් සංවේගයකට පත් වෙන සුදුසුයි. ජරාව, වයසට යෑම. ජරා කියන්නේ වයසට යෑම. ඒ වයසට යෑම කියන්නේ දුකක්. ඉතා කුඩා කාලේ කෙනෙක් කැමති ශක්තිවන්තයෙක් වෙන්න, එහෙම නැත්නම් හොඳින් ඇවිදින්න, දුවන්න, යම් යම් ක්‍රියාකාරකම් කරන්න. තරුණ කාලේනකොට ඔහුට තමන් හිතාගත්ත ප්‍රමාණයෙන් යම් කිසි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙනවා. නමුත් ඔහු සතුටු වෙන්න ගත්ත ගමන් ඒක කාලයේදී ඔහුට ඇස් දෙන්නේ නැතුව, හම් ඇහෙන්නේ නැතුව, හම්බ රැළුවට එන්න ගන්න. ජනාදී වශයෙන් මේ ස්ථානයේ කකුල තියනවා කියලා තිබ්බට වෙන ස්ථානයක තමයි තියනවා කියන්නේ. ඉතිරි දවසක් කියනවා. ඉතින් මෙන්න මේ හත්තේ කියනවා ජරා, නැත්නම් වයසට යෑම. මෙන්න මේ වයසට යෑම සංවේගයේ ඉපදීමට සුදුසු කාරණා. ව්‍යාධි කියන්නේ ලෙඩ රෝග සෑදී. ලෙඩක් හැදුනම තමයි තේරෙන්නේ ඒ ලෙඩේ කොයිතරම් වේදනාකාරීද කියලා. මොකද කෙනෙක් කියනවා ඒ පුද්ගලයාට දතේම මරක් හැදුනාම දත් කැක්කුමනම් ඉතා විශාල වේදනාවක් ඒක තරන්න බැරි. ඒ පුද්ගලයාට ඒ වෙලාවේ හිතෙන්නේ ඇඟේ වෙන කොහේ හරි ලෙඩක් තුනක් කවන්නේ මේ දතේ කැක්කුවයි. ඒ වුණාට ඇහි අමාරුවක් හැදුනහම ඒ පුද්ගලයාට හිතෙනවා මේ ඇහි අමාරුව තරම් නම් අමාරු ලෙඩක් නැහැ. වෙන්නේ කොහේවත්. ඒ වගේ කණේ අමාරුවක් හැදුනත් ඒ වගේම තමයි. ඉතින් මෙන්න මේ ආකාරයට මොන ලෙඩේ හැදුනත් වේදනාව ඉතාම වැඩි වෙන්න පුළුවන්. සියලුම අපගේ එදිනෙදා කටයුතු අඩාල වෙලා සිහිය නැති වෙලා ප්‍රඥාව පිහිටවන්න බැරි වෙලා යොදා ගන්න බැරි වෙලා සිහිය පිහිටව ගන්න බැරි වෙලා ප්‍රඥාව යොදා ගන්න බැරි වෙලා තමන්ගේ පියවි තත්ත්වයෙන් නිදිලා බොහොම පහත් තත්ත්වයකට වැඩෙනවා මේ දැක්කුන පුද්ගලයා. ලෙඩ හැදෙන්න ප්‍රවණතාවක් තියෙන නැත්නම් අපි ඕනෑම වෙලාවක ලෙඩක් හැදෙන සුදුසු මට්ටමේ ඉන්නේ කියන එක සංවේගයට පත්වීම කාරණයක් වෙයි. එම නිසා මේ අටමහා සංවේග වස්තු වලට පළවෙනි ඒවා හැටියට කියන්නේ ජාති, ජරා, ව්‍යාධි සහ මරණ. හතරෙන් තමයි මරණ. මරණය කියන එක එනකොට වේදනාව මේ ලෝකයේ තියෙන උපරිම වේදනාව. මරණීය වේදනාව තමයි මේ ලෝකයේ තියෙන උපරිම වේදනාව හැටියට දැකෙන්නේ. වෙන කෙනෙක් මරුණාම අපිට වේදනාව දැනෙන්නේ නැති වුණාට අපි මරණ වේලාවට ඒක ඉතා හොඳින් දැනෙනවා කියලා දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ වෙලාවට ඒ වේදනාව මේ තරම් කියලා කියන්න කෙනෙක් ආපෝ ඇවිල්ලා කියන කෙනෙක් නෑ. ඒ නිසා අපිට මේක සිද්ධ වෙනකම්ම සමහර කෙනෙක් දන්නේම නැහැ මරණීය වේදනාව ගැන. නමුත් මරණය ළඟ වුණාම නම් කෙනෙකුට සිහි එනවා. ඒත් එතකොට පරක්කු වෙද මරණය වෙන්නේ කොයි තැනද, කොයි කාලයේද, කොයි දවසේ කොයි වෙලාවේද, මොන ආකාරයටද? එහෙම නැත්නම් මේ මරණයට පත්වෙච්ච පුද්ගලයා, එහෙම නැත්නම් මම මරණයට පත්වුවොත් මගේ ඇඟ තනි ඇඟක් හැටියට තියෙද, එහෙම නැත්නම් කැළි දෙක තුනකට තියෙද, එහෙම නැත්නම් කුඩු වෙලා තියෙද, එහෙම නැත්නම් අන්යන්ට අඳුරගන්න පුළුවන් ආකාරයට තියෙද, බැරි ආකාරයට තියෙද යන ආදී වශයෙන් මරණය ඕනෑම ආකාරයෙන් සිද්ධ වෙන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ මරණය තියෙන්නේ කවදද කියලා අපිට හිතන්න බෑ. මොකද මහා සේනා තියෙන මාරයත් එක්ක අපේ කිසි ගිවිසුමක් නෑ. මෙච්චර කාලයක් මට දෙනවා, ඒ කාලය තුළ මට මරණය ලබා දෙන්නේ නැහැ කියලා මාරයත් එක්ක ගිවිසුමක් නෑ. ඒක සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන්නේ. ඒ නිසා අජ්ජේව කිච්චං ආතප්පං ආතාපි වීර්ය අදම කළ යුතුයි හෝ ජඤ්ඤා මරණං සුවේ එත මරණවත් කියලා කවුද දන්නේ? උසම දේශනා කළා. ඉතින් මේ කර්ම සලකල බලනකොට මරණය කියන්නේ සංවේග ඉපදිය යුතු කරුණක්. මරණය එන්න කලින් කෙනෙකුට පුළුවන් නම් මරණය සිහි කරන්න ඒ භාවනාව හැටියටත් දිනු කරන්න කියලා දෙනවා මරණ සතිය කියලා. අන්නේ පුද්ගලට අප්‍රමාද හිමි වෙනවා. අප්‍රමාදය කරගන්න පුළුවන් කියලා දේශනා කළා. මේ තමයි සංවේගවත් අතෙන් හතරෙන්. ජාති, ජරා, ව්‍යාධි, මරණ. පස්වෙනි එක තමයි සතර අපාදුක. නිරය ලෝකේ, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ සහ අසුර ලෝකේ කියන සතර අපාය. මේ අපායවල හතරට ගියහම අවදාක්වත් කෙනෙකුට සත්‍ය අවබෝධ කරගන්න අවස්ථාවක් එන්නේ නැහැ. සත්‍ය අවබෝධ කරගන්න තැනක් එන්නේ නැහැ. සත්‍ය අවබෝධ කරගන්න වෙලාවක් එන්නේ නැහැ. සත්‍ය අවබෝධ කරගන්න සිහියක් එන්නේ නැහැ. සමහර අසුර නිකායවල නම් සැපටිනවා කියලා සඳහන් වෙනවා. නමුත් ඉතුරු ලෝක තුනේ නම් ඒකාන්තයෙන්ම දුක. ඒකාන්ත දුක කියලා කියන්නේ සැපක් නිමාඩුවකටත් ලැබෙන්නේ නැති නිසා. ඒකාන්ත දුක. දැන් මනුස්ස ලෝකේ නම් සැප සහ දුක මිස්සයි. ඒ නිසා බ්‍රහ්මචර්යාව කියන එක ඇති වෙන්න සුදුසුයි. මොකද අපි යම් කිසි සැපයකට ඇලුනත් ඒ සැපේ ඉවරයි. ඒ නිසා සිහිය උපදිනවා. නැත්නම් එක දිගටම අපි දැන් යම් කිසි සැපයකට ඇලුනහම එක දිගටම මේ සැපේ යෙදිලා ඉන්න පුළුවන් වුණා නම් දෙවියන්ට වගේ සිහියක් හිමෙයිද? විතර බලන්න යම් කිසි කෙනෙක් චිත්‍රපටයක් බලන්න පටන් ගත්තොත් ලස්සන රූප දකින්න ආසාවෙන් ඒක හැයගන්න එක දිවරයි. එහෙම නැත්නම් ඊට වඩා වේලාවක් ඒක කරන්න ගියොත් එම ඇහැරි දෙන්න ගන්න. නැත්නම් ඔලුවක කියන්න ගන්න. යනාදි වශයෙන් නොයෙක් විරුද්ධ පැතේන දුක් සහිත දේවල් අපේ ශරීරය තුළ ඇති වෙනවා. අන්න එහෙම වුණා මේ පුද්ගලයාට සිද්ධ වෙනවා කාලකාලිකව නවත්තන පොඩ හිතලා බලන්න. ඉතින් අවස්ථාවක් තියෙනවා හිතලා බලන්න. මනුස්ස ලෝකෙ නමුත් දිවි ලෝකේම අවස්ථාවක් නැති බව තමයි සඳහන් වෙන්නේ. දැන් මනුස්ස ලෝකේ නම් බඩගින්නේ ඉඳලා යම්කිසි ආහාරයක් ගත්තොත් ඉතාම රසවත් භාවයක් දැනෙනවා. නමුත් ටික වෙලාවක් වැඩිපුර ආහාරයට ගත්තොත් එම ඒ රසවත් භාවය නැති වෙලා යනවා. තව ටික වෙලාවක් ගත්තොත් එම අප්‍රියාවට එනවා. එහෙම නැත්නම් වමනේ කිරීම දක්වා ඒ වැඩි වෙන්න පුළුවන්. නමුත් දිවි ලෝකෙ හිම නෙමෙයි කරන්නේ. යම්කිසි පංචකාමයක රසයක් විඳින්න පටන් ගත්තොත් ඒ පංචකාම රසය අපේ අවුරුදු දෙකකින් කියනවා නම් අවුරුදු 50ක් 100ක් වත් පවත්වා ගන්න පුළුවන් මට්ටම කියලා තියෙනවා. ඒ නිසා අතිශයින්ම ප්‍රමාදයට පත් වෙන්න පුළුවන්. සැපේ නිසා, සැපේ වැඩි නිසා. නමුත් මේ බ්‍රහ්මචාරිත්වයට සුදුසු ආකාරයෙන් තමයි මේ මනුස්ස ලෝකේ මානලාදී. ඒ නිසා මේ මනුස්සත්වය කියන එක දුර්ලභ අවස්ථාවක් වෙනින් හඳුන්වන්නේ නේද? අපාය ආදී තැන්වලදී දුක වැඩි නිසා සිහිය නැහැ. දිව්‍ය ලෝක ආදී තැන්වලදී සැප වැඩි නිසා සිහිය නැහැ. සැප දුක මිශ්‍ර මනුස්ස ලෝකේ සිහිය පවත්වන්නේ ඉතාම සුදුසු ස්ථානයකදී දේශනා කරනවා. අපායකට ගිහම තියෙන මේ සංවේගයට පත්විය යුතු කාරණේ මොකක්ද? එක බුද්ධලේ එක්තරා අවස්ථාවක අපායකට ගියොත් උපත් වශයෙන් නැවත උපත් වශයෙන් මනුස්ස ලෝකයට හෝ දිව්‍ය ලෝකයට යන්න සිද්ධ වෙන්නේ ආම කලාතුරකින් විය සිදුරක් මහා සාගරයේහි උතුරට දකුණට නැගෙනහිර බටහිරට සුළඟින් හමා යනවා නම් එක කන කැස්බෑවේ අවුරුදු 100කට සැරයක් මූද යට ඉඳලා උඩට ඇවිල්ලා මූදෙන් උඩට ඔළුව දාලා නැවත කල්හට යනවනම් මේ කන කැස්බෑවා මේ විය සිදුරෙන්නේ මේ මහා සාගරේ විශාලත්වය සලකලා බැලුවාම මේ විය සිදුරෙන්ම මේ කන කැස්බෑවා ඔළුව දමන්න කියන හැකියාව මොකක්ද? සාමාන්‍ය වශයෙන් ගත්තම හැකියාවක් නැති තරම්. නමුත් ඉතාම දීර්ඝ කාලයකදී එක සැරයක් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ බාලපඬිත නැමැති සූත්‍රය දේශනා කරනවා. මහණෙනි මේ කනකස් බෑවා වීසුදුරෙන් ඉතා ශීඝ්‍රයෙන් ඔළුව දානවා. එකවරක් මේ අපායකට ගිය පුද්ගලයෙක් නැවත මනුස්සත්වයට එනවට වඩා. ඒ නිසා මේ අපාය භය කියන එක අපාය උප්පත්තිය කියන එක සංවේගයට සුදුසුම කාරණා. මේ පස්වෙන් සංවේග වස්තු. හයවෙනි එක තමයි අතීතේ අපි සංසාරේ නොඑක් ආත්මභාවයන්හි විඳි දුක්ඛන්දරාව. මනුස්ස වශයෙන් විඳි දුක්ඛන්දරාව. කොහොමද මනුස්ස වශයෙන් අපි දුක් විඳින්නේ? ඕනතරම් අපේ ඉස ගස දමන්නේ, අත කපන්නේ, කකුල කපන්නේ, අපේ දරුවෝ අරන් යන්නේ, අපේ දරුවෝ අපි ඉදිරියේ මරන්නේ, අපේ භාර්යාව අරන් යන්නේ, අපේ අම්මල තාත්තලා මරන්නේ, අපේ අම්මල තාත්තලට දරුවන්ට නැත්තම් ඥාති මිත්‍රාදීන්ට ලෙඩ හැදෙන්නේ, මිය යන්නේ වසංගත දුර්භික්ෂ වලින් මිය යන්නේ, නොඑක් රජවරුන්ගේ උදහසට ලක් වෙලා මේ ප්‍රදේශ පිටින් ගිනි තියන්නේ ජනාදි වශයෙන් කියලා නිම කරන්න බැරි තරම් මනුෂ්‍ය ලෝකයේ දුකක් වේ. ඒකට කිසිම සමාන කරන්න බැරි තරම් දුකක් සතර අපායදී ඉඳලා තියෙනවා. මේ හැමෝම අපි හැමෝම අනන්ත අප්‍රමාණ ජීවිතවල හිතා ගන්න බැරි තරම් දුක් ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. මෙන්න මේකට කියනවා අතීත වෘත දුක්. එහෙම නැත්නම් සංසාරයේදී අපි විඳපු දුක්. මේ තමයි හයවෙනි සංවේග වස්තු. ඒ කාරණා කරන කෙනෙකුට අප්‍රමාදය හොඳින් ලබා ගන්න උනන්දුවක් එනවා. ඒකයි සංවේග වස්තු කියලා කියන්නේ. දැන් අපි මේ අවස්ථාවේදී සත්‍ය අවබෝධ කරගත්තේ නැත්තම් මාර්ගඵල ලබා ගත්තේ නැත්තම් ඇතිවන දුකක් තියෙනවා. ඒක තමයි
හත්වෙනි සංවේගවත් අනාගත සංසාර දුක. දැන් අපි මේ අවස්ථාව ප්‍රයෝජනට ගත්තේ නැත්නම් මොකද මේ? මේ ප්‍රයෝජන ගත්තේ නැත්නම් කියලා කියන්නේ දැන් ගොඩක් අය හිතන් ඉන්න මේ බුද්ධෝත්පාද කාලයක් අපි බුද්ධාගමී. ඒ නිසා අපි දැන් ඉදිරියට ඉන්නේ. එහෙම කියන්න එපා. මොකද බුදුරු අපේ බෝසත්ත්වයන් වහන්සේම මේ මහා බෝසත්ත්වයන් වහන්සේම පෙරම් පුරන්න ගත්තට පස්සේ බුදුරු 512,028ක් මෙහි වෙලා තියෙනවා. ඒ සියලුම සම්මා සම්බුදුරයෝ මේ ධර්මයේම දේශනා කළා. මේ 512,027ක් වූ සම්මා සම්බුදුරන්ගෙන් වැඩි ප්‍රමාණයක් අපි දැකලා තියෙනවා. නමුත් තාම මේ ස්ථානේ කියන්නේ මේ අවස්ථාවට වැඩි අවස්ථාවක් තිබිලත් අපි ප්‍රයෝජන ගන්න නැහැ කියන්නේ. බුදුරු ජීවමානව දැකලා ප්‍රයෝජනට අරන්නේ. බුදුරජාන් වහන්සේ කියන්නේ උන්වහන්සේගේ රූපය දැක්කට උන්වහන්සේ දකින්නේ නැහැ. උන්වහන්සේගේ ධර්මය දැක්කොත් තමයි උන්වහන්සේ දැක්කද. ඒ නිසා මේ අවස්ථාව අපි අතහැරියොත් අනාගතයේ විඳින්න තියෙන දුකත් අතීතයේ විඳින්න තිබ්බ දුකටම සමාන දුකක් අනාගතයටත් අපිට විඳින්න වෙනවා. මොකද අපේ මිදීමක් සිද්ධ වෙන්නේ නැති නිසා. මේ තමයි හත්වෙනි සංවේග වස්තුව. අටවෙනි සංවේග වස්තුව තමයි වර්තමානයේ ආහාර පරිවේශණයේ තියෙන දුක. දැන් මොනවා මොනවා කරනවද දැන් ජීවත් වෙන්නේ? කොයිතරම් වෙහසක් වෙන්න ඕනේ ජීවත් වෙන්නේ? එයත් බොහොම දුකක්ම තමයි. ඉතින් මෙන්න මේ සංවේග වස්තු 8 90 සංවේග උපදවල තමයි කර්මස්ථානය දෙන්නේ බුදුරජාන් වහන්සේ. ඒ නිසා ඒ භික්ෂූන් තමන්ගේ සම්පූර්ණ වීරිය යොදලා මේ මාස 3 මේ කර්මීමත සූත්‍රය පිළිබඳව තමන්ගේ ඥානය වැඩි වීමට මෛත්‍රී භාවනාව වැඩි වීමට යෙදුවා. ඒ නිසා උන්වහන්සේලා අරහත්ත්වයට පත් වුණා. නමුත් අපි කොහොමද මේ කර්මීය සූත්‍රය පාවිච්චි කරන්නේ? යම් කලෙක අටපාඩම් කරගෙන සමහර වුමනා වෙච්ච වෙලාවකට විනාඩි 5-10ක් ඇතුළත ඒක සජ්ජායනා කරලා නවත්තලා. ඉතින් අපිට ඒ වගේ ප්‍රයෝජනයක් ලබන්න පුළුවන් වෙයි. අමාරු නේද? මොකද මේ තරම් ප්‍රඥාව තිබ්බ හේතු සම්පත් තිබ්බ භික්ෂුන්ටත් මාස 3ක් මහන්සියෙන් සිද්ධ වුණා නම් අපිට මේක විනාඩි 5-10කින් කොහොමද කරන්නේ? අපි ඊට වඩා මහන්සි. අන්න ඒ වීර්ය අදිෂ්ඨානය ත්‍යාගන ඒ වීර්ය අදිෂ්ඨානය සහිතව මේ කර්මීයමත් සූත්‍රයට කර්මීයමත් සූත්‍රය හොඳින් අවබෝධ කරගෙන එය තමන්ගේ ජීවිතයට අදාළ වෙන හැටි අවබෝධ කරගෙන තමන්ගේ ජීවිතයට යොදාගෙන හිත දියුණු කරගෙන මාර්ගඵලලාභී ත්‍ත්වයට පත් වෙන්න ඕන කියන තමයි දැන් අපිට සලකන්න. දැන් අපි හිතන්න ඕන සාමාන්‍ය සූත්‍ර දේශනාවක් අහලා කෙනෙක් යනවනම් කලින් හිටිය පුද්ගලයාම නම් යන්නේ. එයාගේ කිසිම චර්යාවක් වෙනස් වෙලා නැත්තම් ඒ පුද්ගලයා ඒ සූත්‍රය තේරුම් අරන් තියෙනවා. සූත්‍රය තේරුම් අරන්නේ නැහැ. යම් කිසි පුද්ගලයෙක් ධර්ම දේශනාවකට පැමිණියා. ඒ ධර්ම දේශනාවේ නියෝජනය ගත්තනම් ඔහු වෙනස් පුද්ගලෙක් බවට පත් වෙනවා. ධර්මයේ රසයක් දැනිලා අවබෝධ වෙලා ප්‍රීතියට පත් වෙලා තමන් කරන වැරදි අවබෝධ වෙලා ඒ වැරදි හදාගන්න අදිස්ථාන කරලා ඒ පිළිබඳව වීර වඩනකොට ඔහුට පුළුවන් වෙනවා තමන්ගේ කලින් තිබ්බ වැරදි ජීවිතයට වඩා උසස් ජීවිතයකට තමන්ගේ ජීවිතය පත් කරගන්න. ඉතින් මෙන්න මේ කාරණා ටික සිද්ධ වුනේ නැත්නම් සූත්‍ර 1000ක් ඇහුවා එතනම තමයි. ඒ නිසා අදිස්ථාන කරගන්න මේ සූත්‍ර දේශනාව අහලා තමන් දියුණු වෙනවා. තමන්ගේ කෙලෙස් අඩු කරගන්න. තමන් ඊට වඩා දියුණු තත්ත්වයකට පත් වෙනවා. දැන් අපි බලමු කරණීයමත් සූත්‍රය පිළිබඳව. කරණීයමත් කුසලේ කරණීය anu වෙන හඳුන්වලා තියෙන්නේ කළ යුතු
අත්ථ කියලා කියන්නේ ප්‍රතිපදාවට. එහෙම නැත්නම් තමන්ව දියුණුවටපත් වෙන ක්‍රියාදාමය. යම් කිසි දෙයක් කිරීමෙන් තමන්ට දියුණුවක් ඇති වෙනවා නම් අන්න එය කිරීම තමයි කරණීය යනුවෙන් හඳුන්වලා තියෙන්නේ. අත්ථ කුසල යනුවෙන් හඳුන්වලා තියෙන්නේ මේ ලෝකයේ සහ ඊළඟ ලෝකයේ. විත ධම්මේ හා සම්පරායකාර්ථය කියලා පලින්දෙන් මේ ලෝකයේ හා ඊළඟ ලෝකයේදී තමන්ගේ දියුණු කරන දේවල්. සංතම් පදක් යනුවෙන් හඳුන්වලා තියෙන්නේ නිර්වාණ. අභිසමිච්ඡ යනුවෙන් හඳුන්වලා තියෙන්නේ අවබෝධ කිරීම නැත්නම් ලබා ගැනීම. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං. යම් නිර්වාණයක් දිනනවා නම් ඒ නිර්වාණය සාක්ෂාත් කිරීම අවබෝධ කිරීම පිණිස කළ යුතු කුසල් දෙවිදු දේවල් තමයි මේ සූත්‍රයේ දේශනා. මොනවද? සක්ඛෝ. සක්ඛෝ යනුවෙන් හඳුන්වන්නේ සමතෙක් වෙන්න ඕන, දක්ෂෙක් වෙන්න ඕන. ඌජුච කියලා කියන්නේ තමන්ගේ වංක භාවයම නැත්නම් තමන්ගේ ඇද ගති නැති කර ගන්න ඕන. සූජුච කියලා කියන්නේ මනාව ඍජු වෙන්න ඕන. සාමාන්‍ය කෙනෙක් තමන්ගේ වැරදි හදාගෙන නිවැරදි භාවයට පත් වෙනටත් වඩා උතුම් වූ බුදුරජාන් වහන්සේගේ ඍජු නිවන් මඟට පිළිපන්න කෙනාට සූජුචයන්ව හඳුනනවා. ඔහු නිවනට කෙටිම මාර්ගයේ ගමන් කරනවා. ඒ නිසා සූජු මනාව ඍජු වෙලා තියෙනවා. සුවච කියලා කියන්නේ අවවාද දෙන්න සුදුසු පුද්ගලයෙක්. සුවචයි කීකරු. මෘදු කියලා කියන්නේ මෘදු ස්වභාවයක් ඇති පුද්ගලයෙක්. අනතිමානියන් හඳුන්වන්නේ නිහතමානී බව. මොනවාද කරණීය සහ අකරණීය ධර්ම යනුවෙන් ඉන්පසු විස්තර කරනවා. අකරණීය ධර්ම කියලා කියන්නේ සීල විපත්‍ය, සීල් සම්බන්ධ තමන්ගේ දුර්වලකම්. දිට්ඨි විපත්‍ය කියලා කියන්නේ සම්මා දිට්ඨිය අඩුරුඩුකම්. ආචාර විපත්‍ය, ආචාර ගෝචර. ආජීව විපත්‍ය කියලා කියන්නේ ජීවත් වීම පිණිස කරන්නා වූ වැරදි යන කාරණා වලට කියනවා අකරණීය ධර්ම. කරණීය ධර්ම තමයි කය වචනය සහ මනස සංවර කර ගැනීම. එම නිසා මෙන්න මේ කරණීය සහ අකරණීය ධර්ම තියෙන බැවින් කුසල් සඳහන් කරලා තියෙනවා අත්ථ කුසල සහ අනත්ථ කුසල යන. යම් කිසි දෙයක් කරාම දියුණුවක් ලැබෙනවා නම් අත්ථ කුසල. යම් කිසි දෙයක් කිරීමෙන් නැත්නම් ප්‍රතිපදාවක් රැකීමෙන් පිරිහෙනවා නම් අනත්ථ කුසල. එනුවේ හඳුන්වනවා. බුදුරජාන් වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවන් භික්ෂූන් මුල් කරගෙන තමයි දේශනා කරන්නේ. මොකද මේ සිව්වණක් පිරිසෙන් භික්ෂූන් ප්‍රධානයි. භික්ෂූන් අරමුණු කරලා දේශනා කරනවා. නමුත් මේ සූත්‍ර දේශනාව අනුව පිළිපදින ගිහියෙකුට පවා තමන්ගේ ජීවිතේ නිවැරදි කරගන්න පුළුවන්, මාර්ගඵල ලබන්න පුළුවන්. අපි ප්‍රථමයෙන් සූත්‍ර දේශනාවේ තිබෙන භික්ෂූන් පිළිබඳ සඳහන් කළ තියෙන දේවල් සලකලා බලලා ගිහියන්ට එය කුමන ආකාරයෙන් යෝග්‍යද කියලා සලකලා බලමු. යම්කිසි පැවිද්දෙක් තමන්ගේ සිල් හදා ගන්නවා නම් 21 අනේසෙනේට පත් වෙනවා නම් ඒ කියන්නේ ජීවිකාව පිණිස නොකළ යුතු දේවල් 21කින් යම් සිදක් කරනවා නම් මොනවද කියනවා නම් වුණබට දීම, ඒ කියන්නේ පන්සලේ සංඝසතු දේවල් රායකයන්ට හෝ අනුන්ට හෝ දීම පිළිබඳව සඳහන් කරලා තියෙනවා. වුණබට දීම, පොළ වර්ග දීම, පුෂ්ප වර්ග දීම, ඵල වර්ග දීම, දැහැටි දන දීම, මෝදෝන පැන්දීම, නහන පැන්දීම, නහන සුණු දීම,
සබන් වර්ග වර්ග ආලේපන වර්ග පවුඩර් වෙන් ආලේපන වර්ග දීම් චාටු කම්මෙත ඒ කියන්නේ තමන් පහත් කරලා නිහි උසස් කරලා කරන කතාව අනවශ්‍ය පරිදි නිහියන්ගේ සිද්ධා ගැනීම පිළිස නිසිස පරිදි මුග්ග සුප්පත නම්මු ධර්මය සහ අධර්මය සත්‍ය සහ අසත්‍ය මිශ්‍ර කොට කතා කිරීම පාරිභත්තක කියලා කියන්නේ දායකයන්ගේ දරුවන් සුවතල් කිරීම දායකයන් හිතවත් භාවය එන්නේ පිළිස ජංග ප්‍රේසනිකතා යන හඳුන්වන්නේ ගිහියන්ගේ කාර්යභාරයන් ඉදිරිපත් සඳහා ඒ තැන් වලට ඇවිදගෙන යාම වෙද කර්මය වෛද්‍ය කර්මය දූත කර්මය ගිහියන්ගේ හානිද පනත් ගෙනියයි වාස්තු විද්‍යාව නැකත් විද්‍යාව නැකත් කීම නොය කාර්ගේ දීගනිකාය සීල ස්කන්ධ වර්ගයේ සූත 13ේම මෙය චූල සීලය මධ්‍යම සීලය මහ සීලය වශයෙන් එන ඒ උපසම්පදා සීලයේ දීර්ඝ විස්තරයක් තියෙනවා. මෙතනදී අපි ඉතා කෙටි හඳුන්වීමක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අංග විද්‍යාවෙන් නොයෙක් බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන්ට නොකල යුතුයයි අවවාද කරන ලද ජීවනෝපාය පිණිස කරන දේවල් සඳහන් කර තිබේ. ඒවට කියන්නේ 120 අනේසන. මෙන්න මේවා නොකර සිටීමෙන් තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. යම් කිසි භික්ෂුවක් මේවා කරනවා නම් ඒ කර්මය මෙතන සඳහන් කරලා තියෙන අනත්ථ කුසල. මොකද යම් කිසි ප්‍රතිපදාවක් රැකීමෙන් නැත්නම් ජීවත් වෙන ක්‍රමයකින් ඒ පුද්ගලයා ඉන්න තත්ත්වයකට පහත් තත්ත්වයට වැඩෙනවා නම් ඒ මහා අනර්ථකාරී දෙයක්. ඒක අනත්ථ කුසල වශයෙන් තමන්ට නරකක් කර ගැනීමට තියෙන දක්ෂතාවයක් වශයෙන් හඳුන්වලා තියෙනවා. ඊට තමතරව හැසිරිය යුතු තැන් සහ හැසිරිය නොයුතු තැන් සඳහන් කරනවා. හැසිරිය නොයුතු තැන් වල සඳහන් කරලා තියෙනවා වෛශ්‍යවන් සිටින ප්‍රදේශ, කනවැන්දුන් ස්ත්‍රී සිටින ප්‍රදේශ, අරුණ කුමාරිකාවන් අල්වාස ස්ත්‍රී සිටින ප්‍රදේශ, පණ්ඩිතයන් සිටින ප්‍රදේශ, භික්ෂුණී සිටින ප්‍රදේශ, භික්ෂුණී සිටින ප්‍රදේශ, පානාගාර නොයෙක් බීම වර්ග කියන තැන. මෙන්න මේ තැන් වල හැසිරෙන්න එපා කියලා බුදුරමඳුරු භික්ෂුන් දේශනා කළා. ඊට අමතරව රජ රජ ඇමතියෝ තීර්ථක තීර්ථක ශ්‍රාවකව සමග ගිහි සංසර්ගයෙන් වාසය කිරීම. ඒ කියන්නේ ගිහියෙක් රජවරු ආශ්‍රය කරනවා වගේ ගිහියෙක් තීර්ථකව ආශ්‍රය කරනවා වගේ ඒ පුද්ගලයන් ආශ්‍රය කරොත් එය නපුරුද ජක්‍රීතේ සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව ශ්‍රද්ධාව නැති බුද්ධ ශාසනය පිළිබඳව ශ්‍රද්ධාව නැති පරම්පරා ආශ්‍රය කිරීම එහෙම නැත්නම් ශ්‍රද්ධාව නැහැ කියලා සම්හඳුල්ලා තියෙන්නේ ගරු කරන්නේ නැහැ, අක්‍රෝෂ පරිභව කරනවා, වැරදි හොයන්න උත්සාහ කරනවා, නොදිනු කැමති මේ බුදු ශාසනයේ පිරිහීම දකින්න කැමති කුල ආශ්‍රය කරනවා යම් කිසි භික්ෂුවක් එයත් නොකල දේවල් වලින් කටේ සඳහන් කරනවා. මෙන්න මේ සියල්ල අනත්ථ කුසල යනුයි හඳුල්ලා තියෙන්නේ. නමුත් මේ සූත්‍රය දේශනා කරන්නේ අත්ථ කුසල කිරීම අනත්ථ කුසල නෙමෙයි. මේ අනත්ථ කුසල කිරීමෙන් එක්තරා තැනක දේශනා කරලා තියෙන ශ්‍රමණ යකෙක් වෙන්න පුළුවන්. බොහෝ දුක් අනුභව කරන්න වෙනවා. ඉතින් මේ හරි ධංගි වශයෙන් ගිහිය වශයෙන් තමන්ට නුසුදුසු දේවල් ජීවිතය පිළිබඳව ජීවනෝපාය පිළිබඳ නුසුදුසු දේවල් අවබෝධ කරගත්තේ ජීවත් වීම සඳහා මිත්‍යා වාචා මිත්‍යා කම්මන්ත කියන දෙක කරොත් මිත්‍යා ආජීවයට වැටෙනවා. ඒ කියන්නේ බොරු කීම, ඒලම් කීම, පරුස වචන කීම, සම්පබ්බලාප කීම හෝ ප්‍රාණඝාතය, හොරකම හෝ කාමස් මිත්‍යාචාරය ජීවත් වීම පිණිස යම් කිසි බුද්ධිලෙක් කරොත් ඒ ගිහියට මිත්‍යා ආජීවය සිදුවේ. ඊට අමතරව බුදුරජාන් වහන්සේ කවුද ආශ්‍රය කළ යුත්තේ කවුද ආශ්‍රය නොකළ යුත්තේ කියන දේශනා කරලා තියෙනවා. සමන්ත වඩා සීලෙන් හෝ සමාධියෙන් හෝ ප්‍රඥාවෙන් හෝ අනුබුද්ධලෙක් ආශ්‍රය කරන්න එපා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. නමුත් අනුකම්පාව පිණිස පමණක් පිළි දීලා තියෙන සමන්තලා සීල සමාධි ප්‍රඥා අනුබුද්ධලෙක් ආශ්‍රය කරා. ප්‍රයෝජනේ සඳහා නෙවෙයි. අනුකම්පාව පිණිස සඳහා. සමන්ත සමාන සීලයක් සමාන සමාධියක් සමාන ප්‍රඥාවක් දින බුද්ධලෙක් නම් ඔහු ආශ්‍රය කරන්නේ. සමන්ත වඩා සීලය සමන්ත වඩා සමාධිය සමන්ත වඩා ප්‍රඥාව දින බුද්ධලෙක් නම් ඔහුව මුදුනින් පරිහරණය කරන්න කියන. ඒ කියන්නේ ඔහුට වන්දනාමාන කිරීමෙන් දරුසරකිලි කිරීමෙන් පරිහරණය කරන්න. සමහර දෙනෙක් කියනවා ඔහු එළෙව්වත් ඔහු අතාරින්න පාට. අන්නේ වගේ අපි හැසිරියුත්තේ කා සමගද? අපි හැසිරියුත්තේ කොහෙද? මේ වාස්ත්‍රියේ සුසුදු ස්ථානවල හැසිරියුද? යනාදී වශයෙන් මෙන්න මේ සූත්‍ර දේශනාව අහලා තමන්ට පුළුවන් වෙන්න ඕනේ තමන් කවද ආශ්‍රය කළ යුත්තේ? කොහෙද හැසිරියුත්තේ? යනාදී වශයෙන් තමන්ගේ දවස පුරා තියෙන කාලය තමන් කොහොමද යොදාගන්නේ? අන්න ඒ යොදා ගැනීම හැකියාවට කියන සක්කෝ දක්ෂේ නැත්නම් දක්ෂ භාවය දක්ෂේ කියන්නේ තමන්ට අදාළව තමන් මොනවද කළ යුත්තේ කියලා හොයාගන්න දක්ෂේ. ඒ හොඳයි කියලා හිතන දේ සාර්ථක කරගන්න ඊට තොලා දක්ෂකමක් තියෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා වික්ෂුන්ට මෙන්න මේ 21 අනේකණිය අතහැරලා වික්ඛා කීය අතහැරලා සද්ධාව කියන ශීර්ෂයෙන් කාතිමොක් සංවර සීලය නැත්නම් නිවන පිණිස සමාදන් වෙච්ච සීලය රකින්න. සිහිය නැමැති ශීර්ෂයෙන් ඉන්ද්‍රිය සංවර සීලය රකින්න. වීර්‍ය නැමැති ශීර්ෂයෙන් නැත්නම් වීර්ය කියන එක මුල් කරගෙන ආජීව පාරිශුද්ධ සීලය ජීවත් වීම සඳහා තහනම් කරන ලද දේවල් නොකිරීම ආජීව පාරිශුද්ධ සීලය සම්පූර්ණ කිරීම සහ ප්‍රඥා ශීර්ෂය නැත්නම් ප්‍රඥාව මුල් කරගෙන ප්‍රත්‍ය ප්‍රතිසේවණය කිරීම නැත්නම් තමන්ගේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලානාත්පත් දේශජ පරික්කාර කියන ප්‍රත්‍ය ප්‍රඥා මුල් කරගෙන මොන ආකාරයටද මේ පත්ත ලබාගත යුත්තේ? මොන ආකාරයට පරිහරණය කළ යුත්තේ? මොන ආකාරයටද පරිහරණය කිරීමෙන් පසුව ආවර්ජනාගත යුත්තේ කියලා තමන් තේරුණා. මෙන්න මේ දේවල් වලට කියනවා අත්ථ කුසල. අත්ථ කුසල මෙහෙම අවබෝධ කරගන්න කියලා කියනවා. ඉතා ලවණාධික ජලයක් පාවිච්චි කිරීමෙන් ආම්ලික වූ ලවණාධික වූ ජලයක් පාවිච්චි කිරීමෙන් කිලුට වස්ත්‍රයක් සෝදනවා වගේ අලු යොදා ගැනීමෙන් පිරිසිදු කණ්ණාඩියක් නැත්නම් හැඩපතක් පිරිසිදු කරනවා වගේ අලු පාවිච්චි කිරීමෙන් අලු යොදා ගැනීමෙන් හැඩපතක් පිරිසිදු කරනවා වගේ මුදුනේ යොදා රත්තරම් පිරිසිදු කරනවා වගේ රත්තරම් පිරිසිදු කරනවා වගේ ඥානය යොදාගෙන සීලය පිරිසිදු කරගන්න කියලා කියනවා. මෙන්න මේව අවබෝධ කරගෙන ඥානය නැමැති ජලයෙන් පිරිසිදු කරමින් සීලය සුපිරිසිදු භාවයට පත් කරගන්න කියලා කියනවා. මේ පිරිසිදු කරගත්ත සීලය රකගන්නලු බොහෝ පරිසමද. ඥානය යොදාගෙන සීලය පිරිසිදු කරලා එය ඉතාම ඕනෑකමින් උනන්දුවෙන් රැකගන්න කියන හරියට හිකීව අණ්ඩා හිකී සකුණිකා කියලා කියන්නේ කිරලා තමන්ගේ විජුවට රකින්නා වගේ සමරීනම් මුවා නැත්නම් සෙමර මුවා තමන්ගේ වල්ගේ රකින්නා වගේ එකම පුතෙක් ඉන්න කාන්තාවක් තමන්ගේ එකම පුතාව රකින්නා වගේ. එහෙමත් නැත්නම් එක ඇහැක් වෙනන පුරුෂයෙක් තමන්ගේ පේන ඇහැ රකින්නා වගේ. අතිශයින් අප්‍රමාදීව තමන්ගේ සිර සන්දය රැකිය යුතුයි. එළෙන් අලා. මේ කාරණේ සුළුවට නම් හිතන්නේ. තාම වැදගත් අනුශාසනා. බුදුරජාන් වහන්සේගේ සියලුම අනුශාසනා වැදගත්. නමුත් මේ කාරණේ මූලිකයි. සිල් අපිරිසිදු වුණොත් එතනින් එහාට යෑමක් නැහැ. සීලය තමයි පිහිටින්. සීලය තමයි පොළව. සීලය තමයි අතිවාර. සීල් හොඳ නැත්නම් එතනින් එහාට දිනුවක් බලාපොරොත්තු වෙන්න එපා. නිකම් යම් කාර්යයක් කරනවා විතරයි. එමනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උදේ හවස නුවණින් සලකලා බලලා අනුමාත්‍ර වරදක්වත් දකින්නේ නැති වෙන මට්ටමට තමන්ගේ සිල් පිරිසිදු කරගතිය යුතුයි. අන්හිම කරනවා නම් ඒ අත්ති කුසලයක්. දියුණුව සලසන කුසලයක්. මොකද මේ සීලෙහි සැක නැති බව, මගේ සිල් කැඩිලා තියනවද නැද්ද කියලා සැක නැති බව තමයි අවිප්පටිසාරය. අවිප්පටිසාරී භාවය කියලා කියන්නේ තමන්ගේ සීලේ පිළිබඳ සැකයක් නෑ. මම කැඩුනද නැද්ද මොනින් හිතෙන්නේ නෑ. මොකද සීල් රකින්න විතරක් නෙමෙයි බොහෝ වේලාවට දවසක් තුල බොහෝ වාර ගණනක් ඒ සීලය ආවර්ජනය කරලා තමන් හැමදාම බලලා තියෙන තමන්ගේ සීල් කැඩුනද. ඒ හින්දා බොහෝ කාලයක් ගත වුණත් මතක් කරනවට මතක් වෙන්නේ මෙච්චර කාලයක් පුරාවට එක දීපදයක් කැඩුන්නේ නෑ. ඒක පාට. ඒ හඳුන්වන්නේ සීලේහි අල්පටිසාරය. ඒ සීලේහි අල්පටිසාරයේ පිළිතුරලා කෙලස් විස්සම්මණය කරන්න පුළුවන්ලු. මොකද මේ කෙලස් විස්සම්මණය කිරීම කියන්නේ සමාධියෙන් කෙලස් නැති කිරීම. කෙලස් නැති කිරීමේ ආකාර හතරක් කියලා කියනවා. පදංග, විස්සම්බන, සමුච්ඡේද සහ පටිපස්සදි. පදංග ප්‍රහාණය කියලා කියන්නේ මේ වගේ ධර්ම දේශනාවක් අහන වෙලාවට වගේ මේ ප්‍රඥාව යොදා ගනිමින් සිහිය යොදා ගනිමින් සිටින නිසා තාවකාලිකව තමන්ගේ කෙලෙස් නැති වී ඒ ඉතාම කෙටි කාලයකදී සිද්ධ වෙයි. නැවත අරමුණ වෙනස් වෙච්ච ගමන් කෙලෙස් දෙන්න පුළුවන්. නමුත් විස්කම්බන වශයෙන් ප්‍රහාණය කිරීම කියන්නේ ඊට වඩා දීර්ඝ කාලයක් එක දිගට තියාගෙන ඉන්න පුළුවන්. මොකද ධානයේ සමවදින පුද්ගලයෙකුට ඒ ධානය යම් තාක් වෙලා සමවදින ඉන්නවද ඒ ධානයට ඒ තාක්කත් ඒ සිටින්නේ. ඒක හැයද දිහද දවසද දිනද යන විශ්ේ ඔහුගේ හැකියාව මත වෙනස් කරගන්න පුළුවන්. සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ මාර්ග සිත් වලින් කෙලෙස් ප්‍රහාණය කිරීම නැවත නූපදින පරිදි. ආයි සංසාරේ කවදාස්පත් ඒ කෙලෙස් ඇති නොවන පරිදි කෙලෙස් නැති කිරීම. පටිපස්සදි ප්‍රහාණය කියන්නේ ඒ මාර්ගයක් ලැබු පුද්ගලයේ ඒ ඵල සමාපත්තියේ සමාධියට හෝ වන් ඵල සමාපත්තියට හෝ සකදාගාමි ඵල සමාපත්තියට හෝ අනාගාමි ඵල සමාපත්තියට අරහත් ඵල සමාපත්තියට සමවැදීමේදී එකම ක්ලේශයක්වත් ඇති නොවන අවස්ථාව. සංසිධීමෙන් ලැබෙන කෙලෙස් නැති කිරීම. ඉතින් මෙතන හඳුන්වන්නේ මේ අවිපස්සාර සීලය හඳුනගෙන නැද්ද කියලා සැකයක් නැති සීලය නිසා එහි පිළිහෙටලා පුළුවන් කෙනෙකුට සමාධිය ලබන්න. ඒ නිසා කෙලෙස් විස්කම්මණය කරන්න පුළුවන් කියන ඒ සමාධිය ආදායි. මේ කෙලෙස් විස්කම්මණය කිරීමෙන් තවදුරටත් දීර්ඝ කිරීමෙන් ඔහුට කසීනය පිළිබඳ තමන්ගේ හිත වඩන්න පුළුවන්. මේ සම්ප්‍රදානවා කියන්නේ කසීනය වඩලා ඔහුට ඒ කසීන සමාපත්තිය ආධාර කරගෙන පුළුවන් නිවන් අරමුණු කරා. මෙයත් අර්ථ කුසලයක්. නමුත් යම් කිසි පුද්ගලයෙක් සමාපත්තිය ආධාර කරගෙන සංස්කාර සම්මස්ලනය කරන නුවණින් කල්පනා කරලා බලලා අරහත්ත්වයටපත් වෙනවා නම් අර්ථ කුසලයන් හි අග්‍රම ධර්මයේ එයයි කියලා සඳහන්. මෙන්න මේ සංකපි විස්තර කළේ අනක්ත කුසල සහ අර්ථ කුසල. සන්තම් පදං නම් වූ ඒ නිවන ලබා ගන්න අදහස් කරන පුද්ගලය ඒ ලෞකික ප්‍රඥාව යොදා ගනිමින් ඥාන වලට සමවදිමින් කය පිළිබඳව සහ ජීවිතය පිළිබඳව තියෙන තණ්හාව අතහරිමින් කය පිළිබඳව තියෙන අපේක්ෂාව ජීවිතය පිළිබඳව තියෙන අපේක්ෂාව අතහරිමින් සත්‍ය අවබෝධ කිරීමට තියෙන හැකියාව තමයි සක්බෝයමින් හඳුන්වන්නේ. ඒ කියන්නේ ඔහු දක්ෂයෙක් වෙන්න ඕනේ නිවන් දකින්න නම්. මොනවද කළ යුත්තේ, මොනවද නොකළ යුත්තේ, මොන වෙලාවටද කළ යුත්තේ, මොන ආකාරයටද කළ යුත්තේ යනුවෙන් ඔහුට අවබෝධ වෙන්නේ සක්බෝ කියන ගුණාංගය නිසා කියලා හඳුන්වන්න. තමන්ගේ ගුරු හාමුදුරුවන්ට, එහෙම නැත්නම් තමන්ගේ වැඩිහිටි හාමුදුරුවන්ට මොන වතාවන්ද කළ යුත්තේ කියලා දැනගන්න ඔහු දක්ෂයි. සක්කෝ කියලා කියන ඒ ගුණා දක්ෂයක් වෙනවා නම්, අලස නොවු පුද්ගලයෙක් වෙනවා නම් අන්න ඔහු සක්කෝ නම් වෙන මේ කාරණේ තමයි සක්කෝ කියලා කියන්නේ. මේ භික්ෂුව දිවසේ සාමාන්‍ය ඊයේ වශයෙන් කියනවා නම් ඔහුට දක්ෂතාවයක් තිබිය යුතුයි. තමන්ගේ ජීවනෝපායට කොහොමද දේ දෙන්නේ, මොන වෙලාවට දේ දෙන්නේ, තමන්ට හිත එකඟ කරගන්න මොන වෙලාවල් තියෙන්නේ, තමන් මොන ආකාරයේ භාවනා විද්‍යාවද ඉගෙන ගත යුත්තේ, මොන වෙලාවෙදිද මොන ක්‍රමයටද ඒ පුහුණු කළ යුත්තේ. දැන් ඒක හිතාගන්න බැරි බුද්ධිලෙක් සමහරලාට හිතනවා මම මේ සියල්ලංගෙම වෙන් වෙලා තමයි භාවනා කරන්නේ. නමුත් බුදුරජාන් වහන්සේගේ කාලයේදී පවා ඒ භික්ෂුන් භික්ෂුණීන් සහ උපාසක උපාසිකාවන් කියන සිවුණක් වෙනසක් තන්ද උපාසක උපාසිකාවන්ගේ ගිහි සුදුවත් හඳින බ්‍රහ්මචාරී උපාසකයෝ සහ ඉහි සුදුවත් හරින කාමභෝගී උපාසකයන්ගේ දෙකොටස සැලකුවා. උපාසකාවන්ගේ මේ ආකාරය බ්‍රහ්මචාරී සහ කාමභෝගී. මේ පැහැදිලි වෙන්නේ නොඑක් මට්ටම්වල ප්‍රතිපදා රකිමින් බුද්ධිලයන් සත්‍ය අවබෝධ කරගන්න හැකියාවක් තියෙනවා. නමුත් කවුරු හරි හිතනවාද තමන් අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ප්‍රතිපදා පුරලා නිවන් දකින්න පුළුවන් වෙයි? අනිවාර්යයෙන්ම අවශ්‍ය ප්‍රමාණය රකින්න ඕන, අවශ්‍ය ප්‍රමාණය සම්පාදනය කරගන්න ඕන. එහෙමනම් කොහොමද තමන්ට පළමු අවශ්‍ය සෝතාපන්න භාවයට පත් වෙන්න? ඒ සෝතාපන්න භාවයට පත් වීමට තමන්ගේ මේ ගිහි දිනචරියාව තුළ ඉඳ ලබාගන්නේ කොහොමද? තමන්ට අවශ්‍ය දැනුම ලබාගන්නේ කොහෙන්ද? කොහොමද? මොන පුද්ගලයෝද ඒ සඳහා ආශ්‍රය කළ යුත්තේ? මොන පුද්ගලයන්ගෙන්ද උපදෙස් ලබා ගත යුතුද? කොයි ආකාරයටද තමන් ජීවිතය හැඩගස්වා ගත යුතුද? සීල විපත්තියෙන් ලේරීමට තමන්ගේ කාර්යයන් කලින් කරපු වැරදි දේවල් නවත්තන්නේ කොහොමද? කලින් කරපු හොඳ දේවල් දිගටම පවත්වන්නේ කොහොමද? අනාගතයේදී තව වැඩිපුර හොඳ දේවල් කරන්නේ කොහොමද? ජනාදී වශයෙන් අවබෝධ කරගන්න ඕන සමතෙක් වෙන්නේ. මෙන්න මේ ගුණාංගය තමයි සක්කෝ කියලා කියන්නේ. ඉතින් මේ සක්කෝ කියන එක ගැන කිව්වොත් දවස් ගාණක් හිටලා ජීවිතේට ඇතුල් කරගත යුතු පදයක්. මොකද දේශනා කියනවා, දේශනා කරන්නේ කරණීය මත්ත කුසලේන, කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අභිසමිතේ. යම් කිසි පුද්ගලයෙකුට නිර්වාණය අවබෝධ කරගන්න ඕන නම් ඔහු කළ යුතු දේවල් යනුවෙන් තමයි සක්කෝ වූදූත සූදූතයෙන් දේශනාව ආරම්භ කරන්නේ. මේ සක්කෝ කියන කණිපදය ගැඹුරින් හිතලා සියුම් සියුම් ආකාරයෙන් තමන්ට වැටහෙන්නේ කොහොමද, තමන්ගේ ජීවිතයට අදාළ වෙන්නේ කොහොමද කියලා තමන් නුවණින් මේක අවබෝධ කරන්නේ. නුවණින් අවබෝධ කරලා මදි වීර්ය සහිතව ක්‍රියාත්මක කරන්න. නෝනින් අවබෝධ කරපු පමණින් ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙන්නේ වීර්ය තියෙන උන් ක්‍රියාත්මක. ඒ වීර්ය තියෙන්නේ ඒ සඳහා තමයි. මොකද අපි නුවණින් හිතන දේවල් කරන්න ගියාම කරගන්න බෑ. ඒක අපිට සාමාන්‍ය ජීවිතේ දකින්න ලැබෙනවා. සමහර කෙනෙක් මෙන්න මේ දේ කරනවා කියලා පටන් ගන්නවා. නමුත් ඒක කරගන්නවා දෙන්නේ නෑ. මගදෝ ඒ අතරලයි. ඒ මොකද වීරණ. ඉතින් මේ වීර කියනත් ඕන. සමත්භාවයේ ලිහියෙකුට දිවි යුතුමයි මේ නිවන්ට යනවා නම්. ලක්ෂයේ දිවි යුතුමයි. ඌදුත සා ඌදුත යනුවෙන් හඳුන්වන්නේ මොකද්ද? තමන්ගේ නැති ගුණ නොපෙන්වීම ඌදුත යනවා. තියෙන වැරදි නොසැකවීම ඌදුත යනුවෙන් හඳුන්වනවා. එහෙම නැත්නම් කය සහ වචනේ තිබෙන වංගභාවය නැති කර ගැනීම ඍජු බව ඌදුචයෙන් හඳුනන. මනසෙහි තියෙන වංගභාවය නැති කර ගැනීම සූජුචයෙන් මනාව ඍජු වීමක් කියලා අනු. අමන්ට නැති ಗುಣ නොපෙන්වීම ඍජු භාවයක් යනුවෙන් හඳුනන. අමන්ට නැති ಗುಣ නිසා ඉපදුන යම් කිසි ප්‍රත්‍යක් තියෙනවා. ජීවර පින්දපාත සේනාසනයෙන් ප්‍රත්‍යක් තියෙනවා. ඒවා බාර නොගැනීම සූදුජන මේ නයි කාකාරයට උදුසා දුරු කියලා පද විග්‍රහ කරන්න තියෙනවා. බුදුජන් වහන්සේ මේ ඍජුභාවය නිවන ලබන්න අත්වස් සංගතියට දේශනා කරලා තියෙනවා. බුදුන්වහන්සේ මේ සූත්‍ර දේශනාවල දේශනා කරලා තියෙනවා. එතු විඤ්ඤු පුරිසෝ අසතෝ හෝති අමායාවි උදුජාති අහමනුස්සා නුවණ තියෙනා වූ ඍජු ජාති ගැනත් දෙමින් වැඩ කරන සතන වූ මායානු පුද්ගලයා පැමිණෙත්වා. සතන වූ මායානු පුද්ගල මම අනුශාසනා කරන්න. සතයි කියන්නේ මොකද්ද? තියෙන වැරදි අංග. මායා කියන්නේ නැති ගුණ පෙන්වන. බුදුජන් වහන්සේට ඒ තරම්ම පුද්ගලයේ දිහිත දකින්න පුළුවන්කම තිබුණා. බුදුන්වහන්සේ දේශනා කරන්නේ බුදු පුද්ගලයන් දින වැරදි හංගන්නේ නැති නැති ගුණ පෙන්වන්නේ නැති. අන්නේ පුද්ගලයන්ට මම අවවාද කරන්නම්. ඉතින් හිතලා බලන්න උන්වහන්සේ පවා ඒ ප්‍රකාශය කරන්න ඍජුභාවය කොයිතරම්ම වැදගත් වෙනවද? මේ නිවන සාක්ෂාත් කරගන්න ලබා ගන්න. මේ ගුණාංගය නම් ඊයකට හෝ වේවා ඇහිද්දට හෝ වේවා එකම ආකාරයකට බලපානවා කියන එක. ඉන්පසුව සුවච වීම. සුවචයි කියලා කියන්නේ අවවාද වශයෙන් වචනයක් කීමට, එහෙම නැත්නම් අවවාද දීමට සුදුසු පුද්ගලයෙක්. යම්කිසි පුද්ගලයෙක් තමගේ ගුරුවරයා හෝ අන්‍ය වූ වැඩිහිටියෙක් හෝ අවවාදයක් දෙන්න මොනහරි කිව්වහම ඒ පුද්ගලයා කියනවා නම් ඔබ මොනවද දැක්කේ? ඔබට මොනවද ඇහුනේ? යනාදි වශයෙන් තමන්ගේ නොකල බවට වෙන වෙන කාරණා කියනවා නම් අන්‍ය පුද්ගලයා අවවාද දීමට සුදුසු පුද්ගලයෙක් නෙමෙයි. එහෙම නැත්නම් තමන්ගේ වැරද්දක් කිව්වහම ඒ චෝදනා කරන පුද්ගලයාට වෙහෙසවන ආකාරයට නිශ්ශබ්දව ඉන්නවා. අනේ ඒ පුද්ගලයා සුසුසු පුද්ගලයෙක් කියලා වැරද්දක් කියලා දෙන්නේ. සුසුසු පුද්ගලයෙක් නෙමෙයි. සුවච එහෙම නැත්නම් කීකරු පුද්ගලයා කියන්නේ ස්වාමීනි ඉතාම හොඳයි සාදුහන්තේ. ඉතාම හොඳ දෙයක් ප්‍රකාශ කළේ. තමන්ගේ වැරද්ද තමන් දකින්න බොහෝ දුෂ්කරයි. එම නිසා නැවතත් මගේ වැරද්දක් දැක්කොත් නොපැකිලව මට ඒක කියන්න. අනුකම්පා පිණිස මට ඒ වැරද්ද හදාගැනීම පිණිස මට ඒ වැරද්ද කියන්න. බොහෝ කාලයකට පස්සේ නුඹවහන්සේගෙන් අවවාදයක් ලැබුණා. එනාදී වශයෙන් කියන පුද්ගලයා වැරද්දක් කිව්වහම අන්නේ පුද්ගලයා තම සුවචය කියලා. ඒ කියන්නේ අවවාද වශයෙන් දෙන සංසාධනාව ඉතා ඉහළින් ගෞරවයෙන් පිළිගන්න පුද්ගලයා තම සුවචය. ඒ පුද්ගලයන් අතර රාහුල මහතෙරුන් අග්‍රයි. උන්වහන්සේ වැලි අහුරක් හමදා උදට දානවා කියලා සඳහන් වෙලා තියෙනවා. මේ තරම් අවබෝධයක් ලැබෙනවා. මේ වගේ පුද්ගලයෙකුට දියුණුවීම ඉතාම පහසුයි. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා නම් එහෙම නැත්නම් බොහෝ දුෂ්කරයි. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය හත් අවශ්‍ය අංගය. මෘදු වෙන්නේ කොහොමද? මෘදු මෘදු අනුහදවතින් මෘදු වෙන්නේ ඒ පුද්ගලයා බොහොම සිනහමුසු මූණින් ඉන්නවනම්, එහෙම නැත්නම් තමන්ගේ ක්‍රියාපටිපාටිය හෝ තමන්ගේ අදහස් දැඩිව ග්‍රහණය කරගෙන නැත්නම් බොහොම මෘදු පුද්ගලයෙක්. වෙනස් වෙන්න යෝග්‍ය, දියුණු වෙන්න යෝග්‍ය පුද්ගලයෙක් ඉස්සරහට මුණ ගැහුනහම ඒ පුද්ගලයාට හිනා වෙන්න හිතනවා නම්, ඒ පුද්ගලයා සමග මිත්‍රභාවයෙන් ක්‍රියා කරන්න ඔහු හිතනවා නම් ඔහු මුළු පුද්ගලයෙක් හැටියට හඳුනන. එහෙම නැත්නම් මුළු පුද්ගලයෙක් හඳුනන්න බෑ. ඔහු කලින් නියම කරගත්ත පරිදිම වාසය කරන්න ස්ථාන කරගෙන ඉන්න පුද්ගලයෙක්. මේ පුද්ගලයාට රස වෙන අමාරු. කල්ලාන මිත්‍රයන් හමුවෙව්වා. නිහතමානී කියලා කියන්නේ තමන්ගේ ජාතිය, තමන්ගේ ගෝත්‍රය නැත්නම් පරම්පරාව පිළිබඳ අතිමාන වශයෙන් තමන්ගේ උස මහත, තමන්ගේ ප්‍රියමනාභාවය, තමන්ගේ අංගෝපාංග පිළිබඳව කියන හැඩ යනදි වශයෙන් මේ මානය ඇති නැත්නම් මදය ඇති වෙන කාරණා 28ක් කියලා. මේ 28න් එකක් හෝ නිසා යම්කිසි පුද්ගලයකට අතිමානයක් ඇති වුණොත් මට තරම් අනික් කාටවත් නැහැ. නැත්නම් මේ සියල්ලන්ටම වඩා උසින් මව වැඩි, ප්‍රඥාවෙන් වැඩි, සීලෙන් වැඩි යනාදී වශයෙන් තමන් පිළිබඳ අතිමානයක් ඇති වුණොත් ඔහුගේ දියුණුව එතනින් නවතී. ඒ නිසා නිහතමානී වීම අත්‍යවශ්‍යයි. අනතිමානී අස්සනෝති. මේ අපි සාකච්ඡා කරේ පළවෙනි ගාථාව පිළිබඳ. දැන් අවබෝධ වෙනවා මේ පළවෙනි ගාථාව සම්පූර්ණ කරගන්න අපේ ජීවිතය ඔච්චර කාලයක් ඇයිද? නිහතමානී වීම ගැන සඳහන් කළ තියෙනවා සාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වගේ නිහතමානී. උන්වහන්සේ ධම්ම සේනාපති, සියලු සංඝයා වහන්සේට ප්‍රධානයි. නමුත් සාමණේරයන් වහන්සේ නමක් අවවාද දුන්න පිළිගන්නේ උන්වහන්සේගේ නිහතමානී ගුණය නිසා. ඒ උන්වහන්සේගේ නිහතමානී ගුණයට විරුද්ධ බොරු චෝදනාවක් කරපු භික්ෂුවක් ගැන සඳහන් වෙනවා. ඒ භික්ෂුව ඒ බොරු චෝදනාව බුදුරජාන් වහන්සේ ළඟට ගිහින් බුදුරජාන් වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේ ලවා සිංහනාද කරවීමේ අදහසින් සාරිපුත්‍රයන් වහන්සේව හැඳවලා මේ කැත්තන්ද කියලා ඇහුවා. උන්වහන්සේ තමන්ගේ නිහතමානී බව ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශ කිරීම කොයිතරම් බලවත්ද කියනවා නම් බුදුරජාන් වහන්සේ ඒ ප්‍රකාශ කිරීමෙන් පස්සේ සාරිපුත්‍ර වහන්සේ කියනවා, සාරිපුත්‍ර මේ පුද්ගලයාට සමාව දෙන්න. නැත්තම් මෝගී හිස මෙතනම අහකටද පැලෙනවා. ඒ තරම් නිහතමානී ගුණයක් බලවත්. ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ නිහතමානී දෙවෙනි ගාථාව තමයි සන්තුෂ්කෝච සුභරෝච. සන්තුෂ්කෝච කියලා කියන්නේ ලදදී සතුට වෙන පුද්ගලෙක්. ලදදී සතුට වෙන පුද්ගලෙක් කියේවි. ලදදී සතුට වීම භික්ෂුන් පිළිබඳව ආකාර 12කට දේශනා කරලා තියෙනවා. චීවර පිළිබඳව තුන් ආකාරයක්. යථා ලාභ, යථා බල, යථා සාරුත්. යථා ලාභයෙන් හඳුන්වන්නේ යම්කිසි හොඳ හෝ නරක හෝ සිවුරක් ලැබුණොත් එයින් සතුටපත්. යථා බලයෙන් හඳුන්වන්නේ තමන්ට ඉතා දුහුල් සිවුරක් ලැබුණොත් තමන්ට සුදුසු නැත්නම් සුදුසු පුද්ගලයෙකුට දී තමන්ට සුදුසු රළු සිවුර ලබා දෙන්නේ. නැත්නම් තමන්ට රළු සිවුරක් සුදුසු නැත්නම් තමන්ගේ නියම යන ගමනේදී තමන්ගේ කෙලෙස් වැඩි වෙන්න හේතු වෙනවා නම් යම් සිවුර ඒ සිවුර සුදුසු නැහැ. තමන්ගේ කෙලෙස් අඩු වෙන්න හේතු වෙනවා නම් ඒ සිවුර සුදුසු. ඒ නිසා තමන්ට ලැබෙන දේ සතුටු වීම ඒක ඊට අමතරව තමන්ට සුදුසු දේ සබ්‍රමචාරී සමග තනි භික්ෂුන් සමග හෝමාරු කර ගැනීමෙන් සුදුසු දේ පරිහරණය කරන්න කැමති වීම දෙවෙනි වූ සන්තෝෂය. යථා බල සන්තෝෂය. යථා සාරූප සන්තෝෂය නම් තමන්ට ඉතා උසස් තා වටිනා සිවුරක් ලැබුණාම ඒ සිවුර සුදුසු ඉතා මහලු භික්ෂුන්ටද නැත්නම් රෝගාතුරු වූ භික්ෂුන්ටද තමන්ගේ ගුරු උපාධ්‍යයන් වහන්සේලා ගුරුවරයන් වහන්සේලා කියලා තමන්ගේ නුවණින් සලකර බලලා ඒ සුදුසු පුද්ගලයන්ට ප්‍රදානය කිරීම නැත්නම් දීම තමයි යථාසාරූප සන්තෝෂය වන වශයෙන් හඳුන්වනවා. මේ ක්‍රියාව ඉතා සතුටින් කරන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ ආකාරයටම සිවුරු පිළිමදව වගේ පින්නපාතය පිළිමදව තුන් ආකාරයෙන් දේශනා කරලා හොඳ හෝ තරක හෝ ලැබෙන ගින්න පාතේ සතුටු වීම තමන්ට සුදුසු නුසුසු දේවල් අනුව සුදුසු දේ විතරක් වලදී ඊට අමතරව ඉතා යෝග්‍ය වූ වෙනසෙන් ඉතා සියුම් වූ ඉතා රසවත් වූ ප්‍රණීත වූ එහෙම නැත්නම් ඉතා වටිනා පින්න පාතයක් ලැබුණා මේ පින්න පාතේ කාටද සුදුසු කියලා කල්පනා කරලා බලලා තමන් පරිහරණය කරන්නේ නැතුව ඒ සුදුසු පුද්ගලයන්ට ලබා දී සන්තෝෂයෙන් ලබා දී සතුටින් ලබා දී මේ ඇවිල්ල පින්දපාතයේ පිළිම සන්තුෂ්ඨා සේනාසනයේ පිළිම සන්තුෂ්ඨා තේවත් අම්මන්ට ලැබෙන හොඳ සේනාසනයක්ද නරක සේනාසනයක්ද කියලා බලන්න ඇති ලැබෙන දින් සතුටුයි. ඉන්පසුව තමන්ට වීර්ය වඩන්න භාවනා කරන්න සුදුසු ස්ථානය මොකද්ද කියලා බලන මේ ස්ථානයට වඩා සුදුසු පුද්ගලෙක් ඉන්නවනම් වික්ෂුවක් ඉන්නවනම් ඒ වික්ෂුවා හුමාර කරගන්න. එහෙම නැත්නම් තමන්ට ඉතාම වටිනා ඉතාම පහසෙන් සිටිය හැකි සේනාසනයක් ලැබෙනවනම් ඒ තමන්ටම පරිහරණය කිරීම සුදුසුද? එහෙම නැත්නම් තමන්ට වඩා මෙවැනි දුර්ලභ වටිනා සේනාසනයක් පාවිච්චි කිරීමට පරිහරණය කිරීම සුදුසු වැඩිහිටි වෙන්න රෝගාතුර විෂුවේ ජනාධිවසින් සලකන උන්වහන්සේලා ඒවා ලබා දී සතුටින් ලබා දී මේ සේනාසන පිළිබඳ සතුටින් මෙහෙත් පිළිකර වශයෙන් මෙන්න මේ ආකාරයට මෙන්න මේ ආකාරයට සතුටිතාවේ ආකාර 12ක් විශේෂණා කරලා තියෙනවා. විස්තර වශයෙන් රතවිනිද සූත්‍රයක් වල බලා ගන්න පුළුවන්. සන්තුෂ්කෝච කියන පදය ගිහියන්ට අදාළ වෙන්නේ කොහොමද? ඒකත් දවස් ගානක් ඉදට වැඩඳ කරන් දෙයක්. දවස් ගානකුත් පුළුවන් වේවි කියලා තමයි මට නම් සැකති. රද දින සතුටු වෙන්න හරිම අමාරුයි. වික්ෂෝන් පිළිබඳ දොළොස් ආකාරයෙන් සතුටු වීම තමන්ට අදාළ වෙන්නේ කොහොමද කියලා නුවණින් බලලා තමන් මොන මොන වෙලාවලටද අසතුටු වෙන්නේ කියලා බලලා ඒ අසතුටු වීමට හේතුව මොකද්ද? ඒ අසතුටු වීමට අසතුටු වීම ඇතිවීමට තමාතුල තිබෙන ක්ලේශය මොකද්ද? තමාගේ තියෙන තණ්හාවේ ආකාරය මොකද්ද කියලා හොයලා බලන්න. ඒ තණ්හාවේ ආකාරයට විරුද්ධව පහර දීම තමයි මේ සම්පූර්ණතාවය කරගන්න තියෙන්නේ එකම ක්‍රමය. ඉතින් මේ පහර දීමේ ක්‍රමය දැනගැනීම තමයි සක්කෝ ඒ ප්‍රයත්න කරන්නේ දැනගන්නේ ඒ කොහොමද කියලා දැනගන්නේ. ඉතින් වීර්ය තියෙන්න ඕනේ ප්‍රයත්න කරන්නේ. එහෙම නැත්නම් දැනගත්තා කරගන්න බෑ. මෙන්න මේ ආකාරයට මේ ලදදී සතුටු වීම කියන එක තමන් අසතුටු වෙන හැම මොහොතෙම හොයලා බලන්න පුළුවන්. ඇයි අසතුටු වුනේ කියලා. එතකොට තමන්ට වැටහෙනවා තමන් බලාපොරොත්තු වෙන එක මේ ලෝකේ තියෙන එකක් නෙමෙයි. අන්නේක තමයි අසතු වීමේ මේ ලෝකේ නැති දිනයකට ආසවීමෙන් මොකද ලැබෙන්නේ? නිතරම අසතුටතාව. හොඳින් අවබෝධ කරගන්න ඕන කාරණාව තමයි මේ තමන්ගේ හිත දියුණු වෙනවා කියන්නේ තමන්ට මිනිස්සු සලකන ආකාරය වෙනස් වෙනවා කියන එකට නෙමෙයි. තමන් ඉන්න මේ අවට පරිසරය වෙනස් වෙනවා කියන එක නෙමෙයි. පරිසරයේ සිද්ධ වෙන දේවල් එහෙම නැත්නම් මේ වෙනත් පුද්ගලයෝ අපිට දක්වන ප්‍රතිචාර අනුව සැලෙන්නේ නැතුව ඉන්න අපේ හිත ප්‍රබල වෙන එක තමයි අපේට දිනනවා. ඉතින් අපිට අවුව හරි වැස්ස හරි දරන්න බැයි නම් සීතල හරි දරන්න බැයි මැස්සන්ගේ මధుරවගේ ස්පර්ශය ඉවසන්න බැරි නම් මොකද කරන්නේ? එහෙනම් තමන්ගේ හිත පාලනය කරගන්න බෑ. ඒකට තමන්ගේ ඒ අසතුටු වීමට හේතුව තමන් තුළමයි තියෙන්නේ. තමන්ගේම ක්ලේශය. ඒ තමන්ගේ ක්ලේශය හොයාගෙන ඒ ක්ලේශයට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන්න කොහොමද හොයාගන්නේ? අන්න ඒ ව්‍යාකරණ තුළින් සතුටතාවය ලබා ගන්න පුළුවන්. සුභරවචනෙන් පහසුවෙන් පෝෂණය කළ හැකි කෙනෙක් වීම සඳහන් කරලා තියෙනවා. සමහර භික්ෂුවකට ඉතා පිරිසිදු සහල් මස් මාළු සහිත නොයෙක් රූප ව්‍යංජන සහිත නොයෙක් ව්‍යංජන සහිත ඉතා ප්‍රණීත ආහාරයක් පාත්‍රය පුරවල ලබා දුන්නත් ඒ පුද්ගලයා ඒ භික්ෂුව මූණ අසතුටු ආකාරයෙන් තියාගෙන බොහෝ සතුටට පත් වෙනවා. බොහෝ පෝෂණය කරන්නේ ලේසියෙන් රාජකීය මේක ගිහියන්ට තමන් තමන්ගේම ජීවනෝපාය හොයාගෙන තමන්ම සලසගත්තා. සමහරවිට මේ තමන්ට ආහාර පිසල දෙන පුද්ගලයන්ට පවා අපහසුතාවයක් පත් වෙනවා. මොකද ඔහු සතුටටම පත් කරන්න බෑ. ඔහුට අනිවාර්යංග තියෙනවා. දැන් තමන්ට නිදා ගන්න ගියාම අනිවාර්යයෙන්ම ඇඳක් ඕන. ඇඳක් නැත්නම් නිදා ගන්න හම්බෙන්නේ නෑ. අනිවාර්යෙන් කොට්ටයක් ඕන. කොට්ටයක් නැතුව නිදා ගන්න බෑ. එතකොට ඔහුට බොහෝ දේවල් කරන්න බැරි වෙනවා. බොහෝ තැන්වල ඉන්න බැරි වෙනවා. උදාහරණයක් ගත්තොත් අපි පන්සලකට ගියොත් උතුම් ධර්මයක් ශ්‍රවණය කරා අපිට සිද්ධ වුණොත් එළි වෙනකන් යම් කිසි කයක් දෙකක් හෝ එතන ඉන්න. එතන තියෙන සීතල හෝ මැසි මදුරුව හෝ නැත්නම් ඇඳක් නොමැතිකම හෝ පහසුකම් නොමැතිකම දරන්න බැරි නම් ඒ පුද්ගලයා පිරිහන්නේ කොහොමද? උතුම් ධර්ම ශ්‍රවණයක් ඔහුට ලැබෙන්නේ නැහැ. ඔහු නැවත ඒ ස්ථානයේ ප්‍රමිණින්නේ නැහැ. ඉතින් පහසෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වුණාම ඔහුට ඕනෑම නිවසක ඕනෑම ප්‍රදේශයක වාසය කරන්න පුළුවන්. අන්‍යයන්ට ඔහු ලේසි රකින්න පුළුවන්. ඔහුට කන්න දෙයක් දීම පහසුයි. ඔහුට නිදාගන්න තැනක් දීම පහසුයි. ඔහුට අඳින්න වස්ත්‍රයක් දීම පහසුයි. ඒ අත්‍යවශ්‍යංග නිවන් දකින්න පුළුවන්. මොකද සන්තුෂ්ටිතාව කියන පුද්ගලයා අනිත් පැයට පෝෂණය කරන්න පුළුවන් පුද්ගලයෙක් පෝෂණය කරන්න බැරි නම් අනික් අයට ඒ පුද්ගලයාට සතුටුතාවය නෑ. අවබෝධ වෙනවනේ මේ කාරණා දෙක එක ළඟින්ම දේශනා කරලා තියෙන එක. අන්තස්සකෝච සුභරෝච අප්පකිච්චෝ. අප්පකිච්ච යනුවෙන් හඳුන්වන්නේ විවිධ වර්ගයේ කාර්යභාරයන් නැති කෙනෙක්. ඔහුට අනිවාර්යෙන් කළ යුතු දේවල් වල වර්ග ගණන අඩුවිය. හැවිද්දෙක් වශයෙන් කියලා කියන්නේ කම්මාරාමත නව කර්මාන්ත පරිපාලනය කරනවා නම් ඒ පුද්ගලයා වැඩාධිකයි. බස්සාරාමත බොහෝ පුද්ගලයෙක් කතා කරන්න තියෙනවා නම් ඔහුට වැඩාධිකයි. සංගණිකාරාමත පිරිස මැද පිරිස සමග හැසිරෙන්න කැමති නම් විතරම ඔහුට කාය විවේක විවේක ලැබෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් වැඩ විවිධ වර්ගයේ වැඩ අඩු කරගන්න. ඔහුට පුළුවන් නම් ශ්‍රමණ ධර්මය කරන්ඩ අවමෝෂයෙන් වැඩ ප්‍රමාණයක් කරලා ශ්‍රමණ ධර්මයන් හඳුනන්නේ යම්කිසි අරමුණක් සඳහා පැවිදි වුණාද ඒ දේ කරගන්න පුළුවන්. අන්න ඔහු ඒ තරමට තමන්ගේ වැඩ ප්‍රමාණය අඩු කරගන්න. තමන්ගේ වැඩ ප්‍රමාණය අඩු කරගන්න. විවිධ වර්ගයේ වැඩ බොහෝ ගන්නක් දිනයක් තුළදී යොදා ගන්න නැති පුද්ගලයෙක් වෙන්න. සල්ලෝක වෘත්තියෙන් හඳුන්වන්නේ සහල්ලු දීපවත්ම. මොකද මේ සහල්ලු දීපවත්ම කියන්නේ? බහුභාණ්ඩික නොවීම.
අල්ප වූ භාණ්ඩ නැත්නම් උපකරණ පරිහරණය කිරීම. මොකද එහෙම පුද්ගලයෙකුට එක තැනක ඉඳලා තව තැනකට යන්න වුණොත් අරන් යන්න දෙන උපකරණ සංඛ්‍යාවත් වැඩි. බුදුජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කුරුල්ලෙක් වගේ ජීවත් වෙන්න කියලා. ඒ කියන්නේ යම්කිසි පක්ෂියෙක් යම් තැනකට යනවා නම් පියාපත් බර විතරලු තියෙනවා. ඒ වගේ භික්ෂුවර කිය අටපිරිතර විතර නඟ තියන. පියාපත් බර කියලා කියන අටපිරිතර. සංකින්ද්‍රියෝච මේ හඳුනලා තියෙන්නේ අරමුණු. ඇස කන නාසය දිව කය යනාගේ ඉන්ද්‍රියන්හි ලැබෙන අරමුණු වලින් රාගය හෝ ද්වේෂය ඇති කර ගැනීමෙන් වැළකී. රාගය ඇති නොකර ගැනීම, ද්වේෂය ඇති නොකර ගැනීම තම සංකීර්ණ නැත්නම් සාන්ත වූ ඉඳුරන් සහිත පුද්ගලයෙක් වීම කියලා හඳුන්වනවා. ඒ මොකද බුදුන් වහන්සේ මේ ඉන්ද්‍රියන් සංසුන් කරගන්න කියලා කියන්නේ. ඉන්ද්‍රියන් සංසුන් නැති පුද්ගලයෙක්ට නොඑක් අකුසලයන් තමන්තුල ඇති. ඒ නිසා ඔහුට තමන්ගේ හිත වැඩිම නැත්නම් භාවනාව කරගන්න බැරි වෙනවා. උදාහරණයක් හැටියට අපි මාර්ගයෙන් ගමන් කරද්දී අපි ඒ ඉදිරියට යන හැම පුද්ගලයෙක්ම මුහුණ හෝ නිරීක්ෂණය කරන්න පටන් ගත්තොත් සමහර පුද්ගලෝ සිනාසෙමින් ගමන් කරනවා, සමහර පුද්ගලෝ ඉතාම දේශාගත මුහුණු සහිතව ගමන් කරනවා, සමහර පුද්ගලෝ විකටයෝ ගමන් කරනවා, සමහර පුද්ගලෝ අපිරිසිදු ලෙස ගමන් කරනවා, සමහර පුද්ගලෝ ඉතාම සෝබන ලෙස සැරසිලා ගමන් කරනවා. මේ විවිධ අරමුණු හමුවේ හිතට මේ ඇහැ කියන දොරෙන් ඇති වෙන්නේ මොනවද? අකුසල් දේ. ඔහු අවමේ සුදුසු දුරක් එනිසා දුර නො වූ ඉතා ළඟ නො වූ මධ්‍යම ප්‍රමාණයේ දුරක් දිව බලාගෙන ඇවිද්දන ඔහුට කමටහනක් මෙනෙහි කරගෙන යන්න එච්චර අපහසුතාවයක් නැහැ. ඒ හින්දා ඔහුගේ ගමන් කරන කාලය වීර වඩන කාලයම වෙනවා. ඒ කියන්නේ ඔහු දක්ෂේ සමතේ ඔහුගේ කාලය නිවන් දැකීම සඳහා යොදා ගන්න. ඔහු ඇවිදිනකොටත් ඔහු නිවන් දකින්න වෙනවා. යම්කිසි පුද්ගලයෙකුට අඩුම ගානේ සක්මන් භාවනාවක් කරන්න පුළුවන් නම් ඇවිදිනකොට අනේ පුද්ගලයා කාලයෙන් පොඩි නැද්ද? ඒක කරන්න පුළුවන් වෙන්නේ ඉන්ද්‍රිය සංවරයේ තිබුණ පිටරයි. එහෙම නැත්නම් මේ භාවනා රුමු එහෙම පිටුම නැති නේද? සංතින්ද්‍රියෝ චැනල් හඳුන්වනවා කියන්නේ ඉන්ද්‍රියන් පිළිබඳ සංසිඳන බාහිර. නිපකෝ යන්නේ හඳුන්වන්නේ ප්‍රඥාව. මොන ප්‍රඥාවද කියනවනම් කෙසේ තමන් සීල් රැකිය යුතුද? තමන්ගේ සීලය කෙසේ රැකගත යුතුද? තමන්ගේ සිවුරු හිඳපාත සේනාසන ගිලානප්‍රත්‍ය කියන ප්‍රත්‍යයන් නිවර්දි ආකාරයට තමන් ලබා ගන්නේ කෙසේද? සීලය අපිරිසිදු නොවන ආකාරයට, ආජීවය අපිරිසිදු නොවන ආකාරයට සත්ත සේවනය කරන්නේ කොහොමද කියන නුවණක් තියෙනවා. ඊට අමතරව මොන ආවාසයේද සිටියේ, මොන ප්‍රදේශයේද තමන්ට සුදුසු, තමන්ගේ ශරීර සෞඛ්‍ය අනුව සුදුසු කොහෙද, සුදුසු කල්යාණ මිත්‍රෝ ඉන්නේ කොහෙද, තමන්ට විවිධ වැඩිමිට සුදුසු ප්‍රදේශය මොකද්ද, ස්ථානය මොකද්ද කියලා මොන පුද්ගලව ආශ්‍රය කිරීමෙන්ද මේක කරන්න පුළුවන්, මොන පුද්ගලව ආශ්‍රය කිරීමෙන්ද මේක කරන්න බැරුව යන්නේ යනාදී වශයෙන් අවබෝධ කර ගැනීමට තියෙන ප්‍රඥාවට කියන නිපකෝ. නිපකෝ කියලා කියන්නේ මේ නිවන සඳහා යන ගමන සංවිධානය කරන ප්‍රඥාව. අප්පගබ්බෝ යනුවෙන් හඳුන්වන්නේ කය පිළිබඳ නොහික්මුණුකම් සහ වචනේ පිළිබඳ නොහික්මුණු කම සහ මනස පිළිබඳ නොහික්මුණු කමින් නිදී. මොනවද කය පිළිබඳ නොහික්මුණු කම කියන දේශනා කරලා භික්ෂුන් වශයෙන් දේශනා කරලා කියන මහා සංඝයා මැද පළඟක් බැඳගෙන වාඩි වෙලා ඉන්නවා. නැත්නම් පාදයක් උඩ පාද තියාගෙන වාඩි වෙලා ඉන්නවා.
එහෙම නැත්නම් ඒ ආකාරයටම සිව් පිරිස මැද රජවරු මැද හෝ බ්‍රාහ්මණයෝ මැද හෝ සිටුවරු මැද හෝ ශ්‍රමණයෝ මැද එහෙම නැත්නම් තමන්ට වඩා වැඩිහිටි පුද්ගලයන් මෙන්න මේ ආකාරයට නොයෙක් තුන් ආකාරයක දෙරෙන්නේ. භෝජන ශාලාවට ගියහම මහල්ලන්ට ආසනය දෙන්නේ නැහැ. වැඩි මහල්ලන්ට ආසනය දෙන්නේ නැහැ. එහෙම නැත්නම් නවකයන් ඉන්න ආසනේ අහඟ තල්ප නැගිට. මෙන්න මේ වගේම ජනතාගාරය නැත්නම් ගිනිහල් ගෙහි වැඩිහිටි ඉන්න අවසර ගන්න නැතුව ගිනි වැඩි කර. විශේෂව කලාතර තියෙන දැන් තමන්ගේ ශරීර උණුසුම් කරගන්න හදලා තියෙන ශාලාව ජනතාගාරය තමයි. ඒ ගිනි වැඩි කර. එහෙම නැත්නම් තියෙන ගිනි අඩු කරනවා. කායම සහන් නැති වැඩිහිටි ඉන්න. මේවා මොහික්ම සම්පූර්ණ හදලා. එහෙම නැත්නම් නහන තොටේදී ගංගා තීර්ථයෙන් හිව නහන තොටේදී මේ තරුණයි මහලුයි කියලා හිතන්නේ නැතුව අවසර ගන්නෙ නැතුව වතුරට බහින්න ආපු ගමන් වතුරට වැඩි මහල්ලන්ට බාධා කරන නවකයන්ට බාධා කරන එහෙම නැත්නම් පින්දපාතේ වඩිනකොට අග්‍රාසනය අග්‍ර උදකය අග්‍ර පින්ඩය අග්‍රාසනය කියලා කියන්නේ ප්‍රධාන ආසන අග්‍ර උදකය කියලා කියන්නේ පළවෙනි පිළිගන්න තැන අග්‍ර පින්ඩය කියලා කියන්නේ පළවෙනි පිළිගන්න පින්දපාත මේ ලැබෙන්න ඕන වැඩි මහල ස්ථිර භික්ෂුවට තමයි ලැබෙන්නේ. ඒ අග්‍රාසනය ලබා ගැනීමට සාමාන්‍යයෙන් මේ පිළිසඳ අවදින්නේ භික්ෂුවන් වස්තුවේ වැඩි මහල් පිළිගන්න. නමුත් සමහර භික්ෂුන් වැඩිමහල් පිළිවෙලක් නැතුව තමන් පෙරට පෙරට ගමන් කරනවා. මෙයත් ප්‍රගල්භයක් වෙනුවෙන් හඳුනනවා. කය පිළිබඳ නොහික්කුණු කමක්. එහෙම නැත්නම් තමන්ගේ වැලමිටින් වැඩිහිටියන්ගේ වැලමිට නැත්නම් බාහු වදිනාකාරයට ගමන් කරනවා. දරුසරුවක් නැතුව. එහෙම නැත්නම් ගෙවල් අතරට පිවිසියාම තමන් ඉස්සෙල්ලාම නිවෙස් වලට ඇතුළු වෙනවා. මෙන්න මේ ආකාරයේ දේවල් තමයි කය පිළිබඳ ප්‍රගල්භය. මේ විදිහම අපගබ්බ යනුවෙන් හඳුන්වනවා. වචන පිළිබඳ ප්‍රගල්භය තමයි සංඝයා මැද්ද හෝ පිරිස මැද්ද හෝ නොසුදුසු වචන කියනවා. කොහොමද සංඝයා මැද්දේ අවසර ගන්න නැතුව ධර්ම දේශනා කරනවා. කවුරුන් ප්‍රශ්නයක් අහුවාම වැඩිහිටි හාමුදුරුවෝ ඉඳද්දි අවසර ගන්න නැතුව තමන් උත්තර දෙන්නේ. ප්‍රශ්න විසඳන්නේ. එහෙම නැත්නම් ගෙවල් අතරින් දැද්දි පින්දපාතේ වඩිද්දි වගේ පින්දපාතේ පිළිගන්නකම් සිටිද්දි හෝ අද මොනවද කන්නේ? අද මේවා කවස්සඳයි. ජනදී වශයෙන් ශ්‍රමණයන්ට නොසුදුසු වචන පාවිච්චි කරනවා. ඉතින් ඒක යම්සි ගිහියෙකුට වුණොත් අපහැදිලි. ඉතින් මෙය වචනය පිළිබඳ ප්‍රගල්භයක් හඳුනනවා. ඉතින් මේ කය වචනයයි කියන දොරවල් දෙකෙන් මේ නොහික්මුණුකම් කරන විට ඇතිවන සිතිවිලි කියන මනෝපගබ්බ. ඉතින් මෙන්න මේ කය වචන මනස පිළිබඳව ප්‍රගල්භයෙන් නිදීමට කියන අප්‍රගබ්බ. අප්‍රගබ්බ වූ යනුවෙන් හඳුනන්නේ කුලේසු අනුනුද්ධ යනුවෙන් හඳුනන්නේ මේ කුලයන්නේ නොයලීම. යම්කිසි දායක කුලයක් සමග සහතෝකී වීම. ඒ කියන්නේ දායකයන්ට දුර්ගට කාරණයක් සිද්ධ වුණාම ඒ භික්ෂුව දුක් වෙනවනම් දායකයන්ට සතුටු වෙන කාරණයක් සිද්ධ වුණාම භික්ෂුව සතුටු වෙනවා. සහ නන්දි දායකයෝ සැපවත් වුණාම සැපවත් භාවයක් දැනෙනවා නම් දුකටපත් වුණාම දුක් වෙනවා නම් දායකයන්ට යම්කිසි කාර්යයක් යෙදුනහම ඒ කාර්යය ඉෂ්ට කිරීම සඳහා ඒ භික්ෂුවත් මහන්සි වෙනවා. අන්නේ භික්ෂුව ඒ දායක කුලේ ඇලිලා වාසය කරනවා කියන සඳහන්. මෙන්න මේ ආකාරයේ ඇලීම අයින් කරගන්න. ඉතින් අපි මේ භික්ෂුවක වශයෙන් නිදේශනා කරලත් සූත්‍රයේ ගිහියන්ට අදාළ වෙන්නේ කොහොමද? අපගබ්බ සහ ලෙස අනුගමනය දේශනා කරලා තියෙන ගුණාංග නැවත ඉපදීමේදී අපට බලපාන උපාදාන ගමක් ක්‍රමයෙන් අවුල් කිරීම තමයි දේශනා කරලා තියෙනවා. පැවිද්දෙක් කියනවා නම් දායක කුලයක් කියලා කිව්වද? ගිහි එකන ඉන්නවා ඥාති කියලා කිස. මිත්‍රයෝ කියලා කිස. නැත්නම් සේවකෝ කියලා කිස. නොයෙක් සමාජ මට්ටම් තියෙනවා. තමන් ඉන්න කැමති. මිත්‍ර ඥාති කියලා කියන්නේ යම් කිසි ආහාරයක් ලැබුණහම ඒ අය සමග නම් ආහාරය ගන්න කැමති. යම් කිසි හොඳ දෙයක් ලැබුණහම බෙදා ගන්න කැමති ඒ අය. නිතර කතා කරන්න කැමති ඒ පුද්ගලයා එක්කන. නිතර දකින්න කැමති ඒ පුද්ගලයන් වහන. අන්නේ පිරිසට ඇවිල්ලා ඉන්නවා කියන දේශන. පින් කළත් පාදාන තියනවා නම් මේ පිරිස නිසා ඉපදෙන්නේ තර පිරිසක් වුණා. ඒ නිසා සංසාරයෙන් මිදීම කියලා දුර යනවා. මොකද පිරිස සමග ඉන්න තියෙන බලවත් කැමැත්ත නිසා. මොකද අපි උත්සාහ කරන්නේ ගර්භාෂයක සයනය කිරීම අවම කරන්න. මේ දේශනාව කියන්නේ අදුම ගන්න අනාගාමී වෙන්නේ. ගර්භාෂයක සයනය කරන්නේ මොනේ? මොනුසු ලෝකෙ ඉපදෙන්නේ මොනේ? ඒත් අපි කැමති ඒ පුද්ගලයෙක්ම ඉන්න ඒක අඩු කරගන්න පුළුවන්. නිවන් දකින්න ඕනේ කියලා කිව්වට ඊට වෙලී තණ්හාවට අවශ්‍යතියි. ඉතින් මෙන්න මේක අවබෝධ කරගෙන මොනවද අතහැරිය යුත්තේ කියලා කිව්වහම මුලින් සඳහන් කරා වගේ තමන්ගේ ඇඟ අය සහ තමන්ගේ ජීවිතය කියලා තියෙන්නේ ඊට අඩු මට්ටම් ඔක්කොම අතහරින්න ඕන නිසා. ඒ කියන්නේ තමන්ගේ මිත්‍රයෝ ඥාති යනදෝෂේ මේ පිරිස අනිවාර්යෙන්ම අතහැරලා තියෙන්න අන්තිමට මේ කයයි මේ ජීවිතයයි දෙකම අතහැරින්න කියන නිවන සාක්ෂාත් කරා. මේ උපදේශ ධර්ම කරන්නේ නැතුව නිවන් දකින්න පුළුවන්. අන්න එහෙනම් බලන්න තමන්ගේ උපදාන කුලෙත් තියෙන්නේ ඒවා ඉදරගන්නේ කොහොමද? මේ දෙවෙනි ගාථා. යොදා ගැනීම කියන එක කියලා දෙන්න කිව්වොත් තව ගොඩක් කියන්න තියෙනවා. උදාහරණ කියනවා. ඒ විදිහින් වචනෙට වෙන වෙනම දවසරෙම මහන්සලා නම් හොඳයි කියලා තමයි වටනම් ඉන්නේ. නච කුද්ධං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපදී. කුද්ධං කියලා කියන්නේ කොඩා කියනවා. මෙතන කොඩා කියලා අදහස් කරන්නේ අර්ථ දෙකකින්. එකක් කුඩා වරදක්වත් කරන්න නැති මනස. අනික් කාරණේ තමයි වරද්දක් නම් එය ඊටම පහත් නිසා කුඩා නිසා. අන්න ඒ ආකාරයේ කිසිම දෙයක් කිංචි කියන්නේ කිසිම දෙයක් නච කුද්ධ සමාචරේ කිංචි යේන විඤ්ඤු පරේ උපදී. යේන විඤ්ඤු කියලා කියන්නේ යම් කිසි දෙයක් කිරීමෙන් විඤ්ඤු කියන්නේ නුවණ නැත්නම් යේන විඤ්ඤු පරේ උපදී යොන් කියලා කියන්නේ යේන කියලා කියන්නේ යම් කිසි දෙයක් කිරීමෙන් විඤ්ඤු නම් වූ නුවණ නැත්නම් පරේ කියන්නේ අන්‍යන්ත උපදෙයියු නින්දා කරනවා දොස් නඟනවා. අන්න එවැනි ආකාරයේ කුඩා වරදක්වත් කරන්නේ නැහැ කියන එක තමයි නච කුද්ධං සමාචරේ කිංචි. සමාචරේ කියලා කියන්නේ ඒ වැරදි ආකාරයට හැසිරීම. කිංචි කියලා කියන්නේ කිසියම් වූ. කුද්ධං කියලා කියන්නේ කුඩා වරදක්වත් නොකියවන්න වශයෙන් හඳුන්වන නච කුද්ධං සමාචරේ කිංචි යේන විඤ්ඤු පරේ උපදෙයි. යම් සිදක් කිරීමෙන් නොනැත්තන් අපිට නින්දා කරනවා නම් මෙන්න මේ විදිහට මෙන්න මේ උපදේශ ක්‍රියාත්මක කිරීමේදී ඒ පුද්ගලයන් සිද්ධ වෙනවා යම් කිසි කාය කර්මයක් කිරීමට ප්‍රථමයෙන් මේ කාය කර්මයේ කිරීමෙන් නොනැත්ත මට නින්දා කරයිද කියලා කල්පනා කරනවා. කරන වෙලාවට සිද්ධ වෙනවා මම මේ කරන වැඩේ මේ ක්‍රියාව නොනැත්තන්ගේ නින්දාල ජීවන සුසු ක්‍රියාවක්ද? ක්‍රියාව කිරීමෙන් පසු ආවර්ජනය කරනකොට තමන් බලනවා මේ ක්‍රියාව සිද්ධ කිරීමෙන් නොනැත්තෝ මට නින්දා කරයිද? රහතන් වහන්සේලා ආර්යෝ සත්පුරුෂයෝ මට නින්දා කරයිද? මෙන්න මේ ආකාරයට යම්කිසි කාය කර්මයක් කරද්දී වචී කර්මයක් කරද්දී හෝ මනෝ කර්මයක් කරද්දී ඒ පුද්ගලයාට හිතන්න පුළුවන් නම් ඒ කර්මය කිරීමට පෙර කර්මයේ කිරීමේදී සහ කිරීමෙන් පසුව තමන්ට නුවණ තුනින්දා කරයිද මෙන්න මේ ආකාරයට හිතන්න පුළුවන් නම් ඒ පුද්ගලයාගේ සුළු වැරද්දක්වත් සිද්ධ වීමේ සම්භාවිතාවක් නැති වෙනවා. ඒ කියන්නේ ඉතා පිරිසිදු කාය වාක් මනෝ කර්ම සහිත පුද්ගලෙක් බවට පත් වෙනවා. මේ උපදේශය තමයි මේ තේ ගාථා පද දෙකෙන් දීලා තියෙන්නේ. නච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ කොදි සුඛිනෝවා හේමිනෝ හොන්තු. සුඛිනෝවා කියන්නේ සපවත් වූ සිතත්වෝ එක්වා කියන මෛත්‍රී කරන ආකාරය පැහැදිලි කරා. මුලින් පැහැදිලි කරා කුමක්ද මේ දේශනාව කියලා. නිවන සාක්ෂාත් කිරීමට එහෙම නැත්නම් අභිසමය කිරීමට පුද්ගලයේ කළ යුතු කුසල් මොනවද කියලා තමන්ගේ කුසලතා වර්ධනය කරගන්න ආකාරය සක්කෝ උජූච යනුවෙන් කුලේස අනනුබුද්ධෝ දක්වා පැහැදිලි කරා. ඒ වඩාත් තහවුරුන් ලෙස ඒවායේ සීමාව පැනෙව්වා. නච කුද්දන් සමාචරයේ කිංචීද යේන විඤ්ඤූ පරියේ කුද්දිනන. ඉතා කුඩා වරදක්වත් කරන්න බෑ. රහතන් වහන්සේලා හෝ ආර්යෝ සත්පුරුෂ නින්දා කරන. ඉන්පසුව මෛත්‍රී කරන ආකාරය පැහැදිලි කරන. සුඛිනෝවා සුඛිනෝ අත්තානං පරිහරාමි. සැපවත් වූ ආත්මයක් පරිහරණය කරන ඇඳුම් තමන්ට මෛත්‍රී කිරීම. නැත්තම් අන්‍යෝ සැපවත් වෙත්වා ඇඳුම් අන්‍යන්ට මෛත්‍රී කිරීම තමයි මේ පළවෙනි ක්‍රමය. සැපවත් බව ක්ෂේමිනෝ හුන් ක්ෂේමයට පැමිණීම. කුමක්ද මේ ක්ෂේමය? නිර්භය ස්ථානයට තමයි ක්ෂේම භූමිය. කාන්තාරයට විරුද්ධ ස්ථානය නැත්තම් කාන්තාරයේ තියෙන සියලු භය නැති ස්ථානය තමයි ක්ෂේමය කියලා කියන්නේ. ක්ෂේම භූමිය. කාන්තාරයේදී ස්වභාවික උපද්දවලට ලක් වෙන්න දැඩි ප්‍රවණතාවයක් තියෙනවා. කුණාටු එහෙම නැත්තම් හිඳා බහින වැල් ඇති තැන් ඒ කියන්නේ ප්‍රදේශයේ සිටින්න හිඳා බහින. එහෙම නැත්තම් ඡන්ද මුර්ගයන්ගෙන් වන අනතුරු නැත්තම් දරුණු සත්ත්වයන්ගෙන් අනතුරු කුණා ආහාර නොමැතිකම් ජල නොමැතිකම් ඉතින් සාපපාසල් දෙකින් වෙන ගැහැට ඊට අමතරව අමනුෂ්‍ය ආදී භය ලක්ෂයන්ගෙන් සාමනුෂ්‍යයන්ගෙන් වෙන වූදී. මෙන්න මේ ආකාරයට නොයෙක් වර්ගයේ උපද්‍රව තියෙනවා කාන්තාර. පාර වරදින්න පුළුවන්. විමක් වුණක් දෙන්නේ නැහැ. තමන් පැමිණි දිසා බැලුවහම වෙනස් කරලා අඳුනගන්න අමාරුයි. මොන දිසාවෙන්ද ආවේ? යන දිසා බලනවා වෙනස් කරලා අඳුර ගන්න අමාරු. හැම ප්‍රදේශයෙම එක වගේ. සමානතෙන් ගොඩක් තියෙනවා. මෙන්න මේ ආකාරයේ සම්පූර්ණයෙන් අසරණ ස්වභාවයක්, අතරමං වූ ස්වභාවයක් තියෙනවා. සියලු භය සහිත ස්වභාවයක් තියෙනවා මේ කාන්තාරේ. නමුත් ക്ഷേම භූමිය නම් වූ ස්ථානයේදී ආහාර හිඟකමක් නැහැ. ජලයේ හිඟකමක් නැහැ. රෞද්‍ර සතුන්ගෙන් උවදුරු සිද්ධ වීම සිද්ධ වෙන්නේ නැහැ. අමනුෂ්‍ය බය නැහැ. හිසට වහලක් නැත්නම් සෙවණක් තියෙන පහසුවෙන් ඉන්න පුළුවන් ස්ථාන තියෙනවා. ඒ නිසා කාර්යයක් නවත් ජීවත් වෙන්න බය නැතුව පුළුවන්. මෙන්න මේ සියලු භය නැතිවන ස්ථානයට තමයි ക്ഷേම භූමිය කියලා කියන්නේ. මේ ക്ഷേමයට පැමිණෙත්තා කියලා කියන්නේ තමන්ට කියනවා නම් මම නිර්භය වෙම්වා කියන. අනුන්ට කියනවා නම් අන්‍යෝ නිර්භය වෙත්වා සියලු භයින් මිදෙත්වා කියන. මෙයත් තව මෛත්‍රී ඥානය වඩන ආකාරය. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්. සියලු සත්වයෝ සැපවත් වූ ආත්ම ඇත්තෝ වෙත්වා. ඒ කියන්නේ සියලු සත්වයෝම සැපවත් වූ ජීවීන් බවට පත් වෙත්වන්ත සැපවත් වූ ආත්ම ඇත්තෝ වෙත්වා කියලා තමයි. මේ තමයි මෛත්‍රී භාවනාව වඩන විදිහ. මේ පද දෙකෙන් තමයි මෛත්‍රී උපදේශය පටන් ගන්න. මේ සූත්‍රයේදී මෙත්තා භාවනාව පිළිබඳ උපදේශය පටන් ගන්න මේ පද දෙකෙන්. මේ ක්‍රමය නැත්තම් සබ්බේ සත්තා සුඛිනෝ හොන්තු වශයෙන් හෝ හේමිනෝ හොන්තු වශයෙන් හෝ සුඛිතත්තා හොන්තු වශයෙන් හෝ කියලා ක්‍රම තුනක් සඳහන් කරලා තියෙනවා මෛත්‍රී භාවනාව වඩන්න මෙතන. මේ ක්‍රමයට අර්පණා tattete පත්වන කම්ම කරන්න කියනවා මේ ස්ථානයේ. අර්පණා කියලා කියන්නේ ඥාන මට්ටම් වලට එන කම්ම උපදේශය මෙච්චරයි. මෙතනින් එහාට තියෙන්නේ ඉන් එහාට කරන්නේ. කෙටියෙන් මෙත්තා භාවනාව දේශනා කරපු බුදුරජාන් වහන්සේ මේ පරිදි විස්තර කිරීම වශයෙන් යේකේති පාණ භූතත්ති යන අදහසේ එනවා විස්තර කරනවා. මේ සියලු සත්‍යෝ කියන්නේ කාටද? අනාදි වශයෙන් මෙතන කියනවා යම් කිසි පාණිකෝ භූතයක් ඉන්නවා. මේ පාණි කියලා කියන්නේ පණ තියනවා කියන්නේ. භූත කියලා කියන්නේ ඉපදිලා ඉවරයි කියන්නේ. ඉපදෙන්නේ නෙමෙයි ඉපදිලා ඉවරයි. මෙතන විශේෂයෙන් මේ ප්‍රාණ නැත්තම් භූත යන පද දෙක දේශනා කරන්නේ මල සත්‍යයේ කරුණු කිරීමේ මෛත්‍රී දාන සමාදින්න දැහැ කියලා කියනවා. ඒ නිසා ආන භූත නැත්තම් පණ තියන හෝ ඉපදිලා ඉන්න සත්‍ය අරුමු කරන්න කියලා විශේෂ උපදේශයක්. අන්න සත්‍ය කලින් ජීවත් වෙලා හිටිය සත්‍ය මොනවද ගන්නද? මේට හොඳ උදාහරණයක් වෙන සිද්ධි මාර්ගයේ එක්තරා භික්ෂුවක් මෛත්‍රී ඥානයට සමවදිනවා. පහසුවේ. නමුත් පස්සේ කාලෙක ඒ භික්ෂුව දැනගන්න හම්බෙනවා තමට කලින් සමවදින මෛත්‍රී ඥාන සමවදින්න බැහැ කියලා. ඉතින් උන්වහන්සේ වෙනත් වැඩිහිටි ස්ථවිර භික්ෂුවක් ළඟට ගිහින් අහනවා ස්වාමීනි මම අපහසුකම් තොරව මෛත්‍රී ඥාන සමවදිනවා. නමුත් මට දැන් ඒ ඥාන සමවදින්න බැහැ. එතකොට ආචාර්ය වහන්සේ අහනවා කුමක්ද මුලින් අරමු? මෛත්‍රී ඥාන අරමුණ. ඒ සුදින මගේ ආචාර්ය වහන්සේ. ඉතින් ඒ දෙවිතුහන දැන් ආචාර්ය වහන්සේ දැන් ආචාර්ය වහන්සේ මේ කි. උන්වහන්සේ වැඩින් වැද්දී උන්වහන්සේ අරමුණු කරලා මෛත්‍රී ඥාන සම්බඳුනට උන්වහන්සේගේ නියයාමෙන් හෝ අභාවයෙන් පත්වීමෙන් පසුව ඒ අරමුණ අරගෙන නැවත මෛත්‍රී ඥාන සම්බඳින්න බෑ. මෙන්න මේ උපදේශ අනුව තමයි විඳා කරන්නේ. ඒකේචි පාන භූතත්ති. කවුද මේ යම්කිසි පානීය කරිභූතයක් කර කියන්නේ කියලා ක්‍රම ගණනාවකට ප්‍රභේදගත කරන පෙනෙනවා. සසාවා සාවරාවා අනවශේෂා ක්‍රමය. සසාවානම් තැතිගන්නා සුළු සත්‍ය. සාවරායනෙන් කියන්නේ තැති නොගන්නා සුළු සත්‍ය. ඒ කියන්නේ සාවර කියන්නේ රහතන් වහන්සේට විශේෂ වචනයක් දේශනා. රහතන් වහන්සේ තැතිගන්නේ නැහැ, බය වෙන්නේ නැහැ. ඉතින්දා උන්වහන්සේ ස්ථාවරයි. ඒ ස්ථාවරා කියන්නේ තසාවා කියලා කියන්නේ තැතිගන්න සත්. මේ තසා කියන වචනයෙන් සහ ස්ථාවර වචනයෙන් සත්‍ය ප්‍රවේදකට කළාම සත්‍ය ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා කියන අනවශේෂ ඉතුරුුනේ නැහැ කියන සත්‍යය ප්‍රභේදගත කරනවා. සති ගන්නාසුදු සත්‍යව සහ සති නොගන්නාසුදු සත්‍යව ඉතුරු නොකොට සියලු සත්‍ය පළවෙනි කරන දීඝාවායේ මහන්තාව මජ්ඣිමා රස්සඛානුක කූලා යනුවෙන් තව ක්‍රමයක්. පළවෙනි ක්‍රමේ දීඝ මහන්ත. දීඝ කියලා කියන්නේ දිග සත්වය, නාගය, ඉතා දිග මත්ස්‍යය, හලගොයි ආදී දිග සත්වය තමයි දීඝ කියලා කියන්නේ. මහන්ත කියලා කියන්නේ ජලයේ ඉන්න ඉතා විශාල සත්වය වගේ. එහෙම නැත්නම් පෘථිවි තලයේ ඉන්න ඇත්තු අලි වගේ සත්වය. එහෙම නැත්නම් අසුරයෝ වගේ තා විශාල ඇඟවල තියෙන සත්වය. මජ්ඣිමා කියලා කියන්නේ අශ්වය, මුව, ඌර යනාදි වශයෙන් මධ්‍යම ප්‍රමාණ සත්ව. රස්සකානුක තූලයන්ෙන් හඳුනන රස්සක අනුක තූලයන්. සංදීලා තමයි රස්සකානුක තූලයන්. රස්සක කියන්නේ මිටි සත්ව. වාමනය වගේ මිටි සත්ව. අනුක ගැනීම සඳහන් කරන්නේ පියවි ඇහැට පේන්නේ නැති, මස් ඇහැට පේන්නේ නැති ජලයෙහි වගේ ස්ථානවල ඉන්න ශුද්ධ සත්වය. සූලායනෙන් සඳහන් කරන්නේ සිප්පි බෙල්ලෝ, එහෙම නැත්නම් දැස්බෑවෝ වගේ වටකුරු ස්වභාව තියෙන සත්වය. මේ සත්වයන්ගේ හැඩ අනුව කොටස් කිරීමක් තමයි මෙතන දකින්න ලැබෙන්නේ. නැවත විස්තර කරනම් දිත්තාවායේව අද්දිත්තා, පෙනෙන සත්ව සහ නොපෙනෙන සත්ව. යේච දූරේ වසಂತಿ යේච අවිදූරේ වසಂತಿ. යම් සත්‍යෙ ගුරු වාසය කරනවාද, යම් සත්‍යෙ ළඟ වාසය කරනවාද. යේච දූරේ වසಂತಿ අවිදූරේ යන්නේ ඇති කරලා කියන්නේ ඒක. භූතාවා සම්භවේසීවා. භූත කියලා කියන්නේ මුලින් විස්තර කරපු ආකාරයට ඉපදිලායි, ඉපදිච්ච සත්ව. සම්භවේසී කියලා කියන්නේ ඉපදෙමින් ඉන්න සත්ව. බිත්තර තුළ ඉන්න සත්වයෝ, එහෙම නැත්නම් මව් කුසට ඇවිල්ලා මව් කුසෙ පිට වෙලා ඉන්න සත්වය. යනාදි වශයෙන් මේ ඉපදීම නම් වූ ක්‍රියාවලියේ යෙදිලා ඉන්න සත්වය. නැතුව මායානේ කියනා වගේ මේ අන්තරාභවිකයෝ නෙමෙයි. මේ ථෙරවාද බුදුදහමේ අන්තරාභවිකයෝ සඳහන් වෙන්නේ නැහැ. අන්තරාභවවාදේ මොග්ගලීපුත්‍ර කිස්සමහරහතන් වහන්සේම ඒ මතේ විග්‍රහණය කරලා දිනවා, නැති කරලා දිනවා. මහරහතන් වහන්සේලා වැඩි ඉන්න කාලෙදී මේ ධම්ම සංගායන. නමුත් ඒ මිත්‍යා අදහස නැවත නැවත මේ ථෙරවාදයේ තුළට කාවද්දලා උත්සාහ කිරීමක් ලබින් ලැබෙනවා. තප්පරයකට කෝටි ප්‍රකෝටි ගණනක් ඇති වෙනවා කියලා සඳහන් වෙනවා. මේ සිත් කියන සත්‍ය විශේෂය. මේ සිත් තප්පරයකට කෝටි ප්‍රකෝටි ගණනක් ඇති වෙද්දී යම් කිසි සිතක් සුති සිතක් නම් ඒ ළඟම කියන සිත ප්‍රසන්න සිතක්. ඒ කියන්නේ යම් කිසි සිතකින් මේ ශරීරයෙන් චුත වෙනවා නම්, මේ පංචස්කන්ධයෙන් චුත වෙනවා නම් නැවත අලුත් පංචස්කන්ධයක ප්‍රසන්න සිත හට ගන්නවා. කාල පරතරයක් නැතුව කියලා තමයි ථෙරවාදී බුද්ධහන් සඳහන්. එම නිසා මේ සමහරු මේ සම්භවේසී කියන වචනය අන්තරාභවිකය සම්බන්ධ කරලා විස්තර කරන නිසා මම විශේෂයෙන් සඳහන් කළේ. මුල් පිරිසිදු කරගන්න ඕනි. මෙන්න මේ විදිහට සුඛිනෝ හොන්තු හේමිනෝ හොන්තු සුඛිතත්තා හොන්තු කියලා මේ ක්‍රම තුනට මෙන්න මේ සත්ත්ව ප්‍රභේදවලට වෙන වෙනම මෛත්‍රී කරන දේශනා. ඉන්පසුව මෛත්‍රී භාවනා විදි නැවත දේශනා කරමු. කොහොමද? නපරෝ පරං නිකුබ්බේත. පරෝ පරං කියන්නේ කෙනෙක් තව කෙනෙකුට. නිකුබ්බේත යන් හඳුනන්නේ වංචා කරන්න දෙපා. න පරෝ පරං නිකුබ්බේත කියන්නේ කෙනෙක් තව කෙනෙක්ට වංචා කරන්න එපා. කෙනෙක් තව කෙනෙක්ව වංචා කරන්න එපා. නාති මඤ්ඤේත. අති මඤ්ඤේත කියන්නේ නින්දා කිරීම.
නාති මඤ්ඤේති කියලා කියන්නේ නින්දා නිතිරීම. හත්ථකි නං කංචි. හත්ථකි කියලා කියන්නේ කිසි තැනකදී. කංචි කියලා කියන්නේ කිසියම් ආකාරයේ
පුද්ගලෙ තව පුද්ගලයෙක්ට නින්දා නොකරත්වා. ගමෙහි හෝ නිගමෙහි හෝ ක්ෂේත්‍රෙහි හෝ ඥාතීන් මැදෙහි හෝ පුද්ගලයන් මැදෙහි හෝ ඒ යම්කිසි ස්ථානයේ කිසියම් ආකාරයකින් අවමන් නොකරත්වා කියන තවකම කලින්දන්
කෙනෙක් තවදැක්ක වංචාවක් නොකරත්
රැවටීමක් සිද්ධ නොකරත් නැත්නම් නොරවටාවා කියන එක තමයි කලින් දෙවෙනි එක තමයි නින්දාන කරත් ව්‍යා රෝසනා පටිඝ සංඥා ව්‍යා කියලා කියන්නේ කයින් හිරිහර කිරීම නැත්නම් අතින් පයින් හෝ යම් කිසි ආකාරයකින් හිරිහර කිරීම ගැසීම යන ආහාර දීම ආදෝෂ රෝසනා කියන්නේ වචනෙන් හිරිහර කිරීම කොස් වචනෙන් හිරිහර කිරීම පටිඝ සංඥා එල කියන්නේ මනසින් ද්වේෂය පැතිරීම නැත්නම් ද්වේෂය ඇති කර ගැනීම. පටිඝ සංඥාව කියලා කියන්නේ අරමුණෙහි අකමැති ඇති සංඥාව. ද්වේෂයට නම පටිඝ කියන්නේ. ද්‍යා රෝසන පටිඝ සංඥාවෙන් කියන්නේ පහර දීම, අප්‍රිය වචන කීම සහ මනසින් ද්වේෂ කිරීම. කියන තුන. නාඤ්ඤ මඤ්ඤස්ස අඤ්ඤ මඤ්ඤ කියලා කියන්නේ කෙනෙක් තව කෙනෙක් දෙකින් හරි දුක්ඛ විච්ඡය දුක්ඛ කියලා කියන්නේ දුක විච්ඡය කියලා කියන්නේ කැමති වීම න පදයෙන් එපා කියලා කියනවා කෙනෙක් තව කෙනෙක්ගේ දුක කැමති වෙන්න එපා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ විච්ඡය කෙනෙක් තව කෙනෙක්ගේ දුක කැමති නොවේවා නැමෙ නැවත මේ මෙනෙහි කරන ආකාර වශයෙන් ප්‍රභේද කර කරමයි කෙනෙක් තව කෙනෙක්ව නොරවටීම කෙනෙක් පොතනකදී හෝ කිසියම් ආකාරයකින් තව කෙනෙක්ව නින්දාවට පත් කිරීම පහර දීමෙන් හෝ වචනයෙන් හෝ සිතින් හෝ ද්වේෂය පැතිරීම කෙනෙක් තව කෙනෙක්ගේ දුක කැමති වීම කියන කාරණයට විරුද්ධව සිතිවිලි වැඩි වීම තමයි මේ මෛත්‍රිය. ඉන්පසු දේශනා කරනවා කුමක් සීමා මේ වඩන මෛත්‍රිය සීමාව මොකක්ද? මාතා යථා නියම් පුත් මෞතේ යම් ආකාරයක තමන්ගේ එකම පුත්‍රයා මාතා යථා නියම් පුත්තා ආයුසා එක පුත්‍ර මනුරා තමන්ගේ එකම පුතාව තමන්ගේ ජීවිතය පවා පරදුවන කියලා ලකිනවද? ඒවන්ති සබ්බ භූතේසු මෙන්න මේ ආකාරයට සියලු ඉපදුණු සත්‍යයන් කෙරෙහි මානසම් භාවේ අපරිමාණ මේ මෛත්‍රී මනස වැඩිය යුතුලු අප්‍රමාණ ලෙස මෙත්තංච සබ්බ ලෝකස්මි මේ ආකාරයට මෛත්‍රිය වඩන සියලු ලෝකේ මානසම් භාවේ අපරිමාණ මනස වඩන ප්‍රමාණ ලෙස උද්ධං අධෝච තිරියං උද්ධං කියලා කියන්නේ උඩ දිසා අධෝ කියලා කියන්නේ යට දිසා තිරියං කියලා කියන්නේ තිරසට ආත්පසි තමංග වාසේ තිරස අසම්බාධං අවේරං අසපත් සම්භාගං කියන්නේ බාධා නැතුව අවේරං කියන්නේ වෛරයක් නැතුව යන ආකාරය අසපත්තං කියලා කියන්නේ සතුරු නැති වෙන ආකාරය ඒ කියන්නේ මේ දිසානුව පැතිරවීම දිසානුව මෛත්‍රී පැතිරවීම කියන තව ක්‍රමයක් මෙතන දේශනා කරන්නේ ඒ ක්‍රමයේදී එක්තරා දිසානුවකට යම්කිසි පුද්ගලෙක් මෛත්‍රිය වඩාගෙන යනකොට තමන්ට අකමැති මෛත්‍රී වැඩිමර අපහසු පුද්ගලයෙක් හම්බුනහම ඒ පුද්ගලයා තමන්ගේ මෛත්‍රී චිත්තයට බාධාවක්. ඒ පුද්ගලයා පිළිබඳ තියෙන ද්වේෂය නැති කර ගැනීමෙන් ඒ බාධාව නැති කරගත්තා කියලා අසම්බාධං. ඒ පුද්ගලය තමන්ගේ සිතේ වෛරයක් ඇති කරගන්න සමත්. ඒ වෛරය නැති කරගත්තාම අවේරං වෙනවා. වෛරය නැති වෙනවා. ඒ පුද්ගලය තමන්ගේ සතුරේ. ඒ සතුරු භාවය නැති කරගහම අසපත් වෙනවා. ඒ නිසා මේ දිසානු වැඩිීමේදී සියලු බාධාවල් වෛරයන් සහ සතුරන් නැති කර වැඩිම තමයි මෙතන දේශනා කරන්නේ. තික්ඛං තරං නිසින්නෝවා. තික්ඛං කියලා කියන්නේ හිටගෙන ඉන්නේ. තරං කියලා කියන්නේ සක්මන් කරනවා නැත්නම් ඇවිදිනවා. නිසින්නෝවා කියලා කියන්නේ ඉඳගෙන ඉන්නවා. සයානෝවා කියලා කියන්නේ ඇලවිලා ඉන්නවා. සයනය කරනවා. කොහොමද යාවතස්ස විගත මිද්දෝ යම්තාක් නිදිමත නැද්ද? සයනය කරද්දි නිදිමත හැදෙන තෙක් මේ දේශනා කරන්නේ මෛත්‍රිය කරයුතු ඉරියව් සහ වෙලාව ඉතුරු නොකතම දේශනා කරමු. සියලු කල්හි කරන්න ඕන කියන එකයි මේකෙන් අදහස්. ඉත්තං තරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ. හිටගෙන සිටින විට, සක්මන් කරන විට, ඉඳගෙන ඉන්න විට, සයනය කරන විට යම් තාක් නිදිමත නැද්ද? ඒ තාක් කල්ම මෛත්‍රිය කළ යුතුයි. මෛත්‍රිය වශයෙන් අදිස්ථාන කළ යුතුයි. කොහොමද කියන්නේ? ඒකං සතින් අදික්ඛී. චිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ. ඒතන් සතින් අදිත්තේය. මෙන්න මේ වගේ සිහියෙන් අදිස්ථානෙ ඉන්නවා. මේ මෛත්‍රී භාවනා අදිස්ථානෙ ඉන්නවා. බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු. බ්‍රහ්මමේතං කියලා කියන්නේ මේ බ්‍රහ්මයන් විහාරයක් වාසය කිරීම. උතුම් වූ ආර්යයන් වහන්සේලාගේ වාසය කිරීම. මේ සඳහන් කරන්නේ සතර බ්‍රහ්ම විහරණය කියලා දේශනා. ඒ සතර බ්‍රහ්ම විහරණ වලින් පළවෙනි එක තමයි මෛත්‍රිය. මෙන්න මේ ආකාරයට යම්කිසි පුද්ගලයෙක් සතර ඉරියව්වෙන්ම මෛත්‍රිය කරනවා නම්, මෛත්‍රිය අදිස්ථානය පවත්වනවා නම්, ඒ බ්‍රහ්මයන්ගේ වාසය කිරීමක් නැත්නම් උතුම් වූ රහතන් වහන්සේලාගේ බඳු වාසය කිරීමක් කියලා ඉද මාහු මෙය ප්‍රකාශ කරන ලදී. ආහු කියන්නේ ප්‍රකාශ කරන ලදී. කවුද ප්‍රකාශ කරන්නේ? දුම්මු භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි මේක ප්‍රකාශ කරන්නේ. යම්කිසි පුද්ගලෙක් මේ ඒරියාව හතරෙන් මේ මෛත්‍රී අදිස්ථානය පවත්වනවා නම් ඔහු බ්‍රහ්මෙක් වගේ රහතන් වහන්සේ කෙනෙක් වගේ වැඩේ. ඒ බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කරනවා. දිට්ඨිංච අනුපගම්ම සීලව. මිත්‍යා දෘෂ්ටියට හැමින් නැතුව මොකද්ද සීලව කියලා කියන්නේ? ඔහු හික්මෙනවා නම් මිත්‍යා දෘෂ්ටි පමින නැති අනුපගම්ම සීලව කියන්නේ දෘෂ්ටියට නොපමින ඔහු සීලවත් වෙනවා නම්. කොහොමද දෘෂ්ටියට පමින නැත්තේ? යම්කිසි පුද්ගලයෙක් තමන් කලින් හිටියට වඩා හොඳ දෙයක් ලැබුණාම ස්වභාවිකව මේක හොඳයි කියලා හිතන සාමාන්‍ය පුතග්ජනයෙකුට නම් කලින් අනුභව කරපු හැමකට වඩා හොඳ රසවත් යාමක් කන්න ලැබුණ එදා ඉඳලා අර ආහාරයම තමයි අනුභව කරන්නේ. මොකද ඒක හොඳයි කියලා හිතන. තමන් ඉන්න නිවසට වඩා හොඳ නිවසකට යන්න ලැබුණොත් ඊට පස්සේ උඩ යන්න හිතන්නේ ඒ වගේ නිවසකටම තමයි. ඒක හොඳයි කියලා හිතනවා. නමුත් මේ කාම අරමුණ වලට වඩා අතිශයින් ප්‍රණීත වූ සපයක් කියනවා ධානයන්. ඒ ධානයන්ට සමවැදිලා සපවත් වූ පුද්ගලයාට කාම අරමුණු ගැන හිතෙන්නේ නැහැ තරම් සපයක් තියෙනවා කියලා කියනවා. උදාහරණයක් විදිහට ත්‍රිපිටකයේ සඳහන් වෙනවා සිද්ධාර්ථ ගෝසතාණන් වහන්සේ තමන්ගේ ගිහි කාලයේ විඳපු සප සාමාන්‍ය වෙනකොට හිතාගන්නවත් බැරි සැපයක් දෙදලා තියෙනවා. නමුත් උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කිරීමෙන් පසුව ප්‍රථම ධ්‍යානට සංවැදුනහම තමන්ගේ කලින් විඳපු කාම සැප රෝගයක් මෙන් වැටෙනවා.
ඒ කියන්නේ දැන් තියෙන ප්‍රථම ඥාන සැකත් එක සසඳනකොට කලින් ඉඳපු කාම සැප නිදිගම ලඩක් කියනවා. ඒ සැපේ මට්ටම කියන්නේ.
ඉතින් මේ මෛත්‍රී ඥානය සම්බඳන පුද්ගලයාට මේක වෙන්න පුළුවන්. මේ තරම් උසස් සැපතක් ලැබුණාම මේ හොඳයි. මේ තන හොඳයි කියලා හිතන්න පුළුවන්. එහෙම ඇති වුණොත් ඒක මිත්‍යා දෘෂ්ටියක්. අන්නේ මිත්‍යා දෘෂ්ටියට පමිනෙන්නේ නැතුව කොහොම සිල්වත් වුණොත් එතනින් එක්මුණක් දිත්තේ අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ අන්න එහෙම ඒ ඔහු හික්මුණොත් දර්ශන සම්පත්තිය උඩ ලැබෙනවා. ඒ කියන්නේ අරහත්ත්වයටපත් වෙනවා. දස්සනේන සම්පන්නෝ කියන්නේ දර්ශන සම්පත්තිය උඩ ලැබෙනවා. ඒ කියන්නේ අරහත්ත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් කාමේසු විනිය ගේධම් කාමයන්හි වැඩි විජු බව අතහැරලා විජු බව නැතිව විනය ප්‍රපස්සලා හික්මිලා නහි ජාතු ගබ්බසෙයම් පුනරේති නැවත ජාති වශයෙන් ඉපදීම් වශයෙන් ගර්භාෂයක සයනය කරන්නේ නැහැ. ඒ නැවත දිව්‍ය මනුෂ්‍ය ලෝකවල ඉපදෙන්නේ නැහැ කියන කතරටපත් වෙනවා. උන්වහන්සේ අනාගාමී කතරටපත් වෙනවා.
ඉතින් මෙන්න මේ සූත්‍ර දේශනාව අපිට පැහැදිලි වෙනවා. බුදුජන් වහන්සේ පෘථග්ජන භාවයේ සිට අරහත්ත්වය දක්වාම එහෙම නැත්නම් අවම වශයෙන් අනාගාමී තත්ත්වය දක්වාම ප්‍රතිපදාව පැහැදිලි කරපු උතුම් වූ සූත්‍ර ධර්මයක් බව. මේ සූත්‍ර දේශනාව හොඳින් අවබෝධ කර ගැනීමෙන් අර්ථය තමා කෙරෙහි අදාළව අවබෝධ කර ගැනීමෙන් තමාගේ ජීවිතය යොදා ගැනීම උතුම් වූ ආර්ය ඵල සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරා. ඔබ සමග දෙවියන් සමඟ